අපි මෙත්ත සූත්‍රය කරන්නේ එක් කලක භාගතුන් වහන්සේ කෝලිය දනව්වේ හලිත් දවස නම් කෝලියන්ගේ නියංගමෙහි වැඩවසන සේක. එකල්ලි බොහෝ භික්ෂූ පෙරවරු වේලෙහි හැඳි පෙරව පාසිවරු දෙන හලිත් දවසන නියංගමට පිළු පිණිස පිණසියේ. ඉබිති ඒ භික්ෂූන්ට මේ සිත විය. හලිත් දවසනේ පිළු පිණිස හැසිරෙන්නට තවම් කල් වැඩිය. අපි අන්තට බිරුවැජ්ජන්ගේ ආරම්භ වෙත එළඹෙන්නේ නම් මැනවි. එකල්ලි භික්ෂූ අන්තට බිරුවැජ්ජන්ගේ ආරම්භ වෙත එළඹිය. එළඹ ඒ අන්තට බිරුවැජ්ජන් සමග සතුටු සතුටු වීතු සීකාතිතු කටාකට නිමවා එකත් පසක වුණ. එකත් පසක වුණ ඒ භික්ෂූන්ට අන්තට බිරුවැජ්ජෝ මෙසේ කීය. ඇවැත්නි මහාන ගොයින් සව්වන්ට මෙසේ දහම් දෙසයි. මහන්නි ඒ තෙපි සිත කෙලසන නූන දුගුල කරන පංච නීවරණ පහකොට මෙත්තා සහගත සිතින් එක් දිසාව පතුරවා වාසය කරන. එසේම දෙවනි දිසාවද තුන්වැනි දිසාවද හතරවැනි දිසාවද උඩ යට සරස තන්නේ සියලු තන්නේ සර්වත්තමයි සියල්ලින් යුත් ලොව විපුල බවට මහත් බවට පැමිණ නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත මෙත්තා සහගත සිතින් පතුරවා වෙසේ. ඒ විදිහට මේ කරුණා සහගත සිතින් දිසාවලට පතුරවලා වාසය කරන. මුදිතා සාගත සිතින් දිසාවලට පතුරවලා වාසය කරන. උපේක්ඛා සාගත සිතින් දිසාවලට පතුරවලා වාසය කරන. ඇවැත්නි අපිද සව්වන්ට මෙසේ දහම් දෙසන. ඇවැත්නි ඒ තෙපි සිත කෙලෙසන නූන දුගල කරන නීවරණ පහකට ඒ මෙත්තා සාගත සිතින් දිසාවලට පතුරවලා වාසය කරන. මේ විදිහට කරුණා මුදිතා උපේක්ඛා සාගත සිතින් මෙහි පතුරවලා වාසය කරන. ඇවැත්නි මෙහි මහාන ගෝවිඳුතුගේ ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ හා අපගේ යම් මේ ධර්ම දේශනාව හා සමග ධර්ම දේශනාව හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද අප දෙදෙනාගේ මේ පැනවීමේලා විශේෂයකින් අධික ප්‍රයෝගයකින් නානත්වයේ කිම් කියලා එහෙම ඇහුවා. මේ භික්ෂුන් වහන්සේලා ඒ අන්තට පරිවැජ්ජන්ගේ වාසිතේ පිළිගත්තෙත් නැ ප්‍රතික්ෂේප කළෙත් නැ කල්පනා කළා මොන වෙයිලා අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහ පිට ගිහිල්ලා මේක අහනවා. ඉතින් ඔකේ පෙන්නන ඒ දෙවිනි පිටේ අවසාන හරිය පෙන්නනවා. ඒ එහෙම ඇහුවාම ඒ අයගේ මේ විදිහට අහන්නේ කියලා තථාගතයන් වහන්සේ කියන ඇවැත්නි කෙසේ වඩන ලද මෙත්තා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනුසස් කොට ඇත්තේ කුමක් කෙලවර කොට ඇත්තේ වේද කියලා. ඒ කියන්නේ මේකේ පෙන්නනම කිම් පරම කුමක් උතුම් කොට කිම් පලා කුමක් අනුසස් කොට ෆෘට් එක මොකද්ද කියලා. ඒ වගේම කිං ගතිදා ඩෙස්ටිනේෂන් එක කෙලවර. මේ අහන්නේ මොකද්ද මේ සති සම්පොජ්ජංගයත් එක්ක වැඩුවාම මෙත්තාව මොකද වෙන්නේ කියන එකයි අහන්නේ. එහෙම ඇහුවම තථාගතයන් වහන්සේ පවසනවා ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විදිහට වැඩුවාම අනිත්‍යයෙන් ඇහුවම ඒ ගානට කියන්නවත් බැරි වෙනවා කියලා. උත්තරයක්වත් දීගන්න බැරි වෙනවා කියලා. ඒ මතු දුකටත් පැමිණෙනවා. කවර හේන්දයක් මහණි අවිසය කරුණෙහිලා යම්සේනම් එමිනි. ඒ කියන්නේ ওই බොජ්ජංගයේ කියන එක අහන්න හරි හම්බ වෙන්නේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාම විතරයි. එතකන් ওই බොජ්ජංගයේ කියන වචනේ මේ ලෝකේ නැහැ. එතකොට මෙතන පෙන්නනවා තථාගතයන් කෙනෙකු හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් කිසිම හෝ මේන් අසා හෝ හැර යමික් මේ පණ විසඳීමේ සිද්ධාන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බවුන් සහිත ලෝවේ මහාන බවුනන් සහිත දෙවියන් සහිත ප්‍රජාවේ බඳුකම නොම දකින්නේ කියලා තථාගතයන් වහන්සේ කවසනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මහන්නි මෙසේ කෙසේ වඩන ලද මෙත්තා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනසස් කොට ඇත්තේ කුමක් කෙලවර කොට ඇත්තී වේදයත්. මහන්නි මේ මහන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕසග්ග පරිණාමය කොට මෙත්තා සහගත සති සම්පොච්චංගේ වඩනවා කියලා. එතකොට මේ විවේක නිසිත විරාග නිසිත කියලා කියන්නේ ඉතින් විවේකේ නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. භාවනා කරගන්න වෙලාවක් ඉන්නේ. එතකොට ඉතින් විවේකී කිව්වහම ඉතින් ඇත්තෙම කියනවා නම් ඔය විවේක දස්සී පස්සී සූ කියන එකයි. ඒ කියන්නේ මේ ඇහැ රූපේ ස්පර්ශ කරලා කෙනෙක් කල්පනා කරනවා අපිට මේව පවත්න්න පුළුවන් ඒ කියන එක. නමුත් ඕක කෙනෙක් තේරුම් ගන්නවා අර සුඛාපටිපදා කිප්පා විඤ්ඤාය භාවනාවේදී අපි ඉගෙන ගත්තේ හතරෙනි භාවනාවේදී ස්පර්ශය පවත්න්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වනා ඉතින් කරන්න තියෙන ඉතින් විවිච්චේව කාමී විච්ච අකුසලේ ධම්මෙහි කියලා ඒ ධානයන්ට ගමන් කිරීම විතර. ඉතින් විවේක නිසිතෝ විරාගය ඇතු නිරෝධ නිසිතෝ ඕසග්ග පරිණාමී කියලා කියන්නේ දැන් අපි හැමෝම විපරත භාවයට යට වෙලා ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න ගොඩ එීම සඳහා කියන එක. එතකොට මෙත්තා සහගතව සති සම්පජ්ජන්ගේ වඩනු. මේ විදිට මෙත්තා සහගතව ධම්ම විචය සම්පුජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ විදිට උපෙක්කා සම්පුජ්ජන්ගේ දක්වා වඩනු. ඉතින් හෙත මේ ඉටු අරමණ අන්ට හැඟීම ඇතුව වෙසෙන්නේ කැමති වෙනවන එයිලා අනිට හැඟීම ඇතුව වෙසෙන්. ඉතින් අනිටු අරමුණේ ඉටු හැඟීම් ඇතුව වෙසෙන්නේ කැමති වෙනවන එයිලා ඉටු හැඟීම් ඇතුව වෙසෙන්. ඊළඟට පෙන්නනවා ඉතින් ඉටු අරමුණේ අනිටු අරමුණේ ඉටු හැඟීම් ඇතුව වෙසෙන්නේ කැමති වෙනවන ඒලා ඉටි හැඟීම් ඇතුව වෙසෙනවා. ඉතින් ඉටු අරමුණේ අනිට අරමුණේ අනිටු හැඟීම් ඇතුව වෙසෙන්නේ කැමති වෙනවන එහෙලා අනිටු හැඟීම් ඇතුව වෙසෙනවා. ඉතින් ඉටි අරමුණේ තනිටු අරමුණේ තන දෙක දුරුකොට උපේක්ෂා ඇතුව සිහිය ඇතුව මනා දැනීම ඇතුව වෙසෙන්නේ මේ කැමති වෙනවන එහිලා ඒ උපේක්ෂා ඇතුව සිහිය ඇතුව මනා දැනීම ඇතුව වෙසෙනවා. සුභ කියන මොක්ෂයට හෝ පැමිණ වෙසෙන මහණේ ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණාට මෙත්තා චේතෝ විමුක්තිය සුභේ කෙලවර කොට ඇත්තියයි කියමු. ඉතින් මේකේ පෙන්වන්නේ මොකද්ද? ඔය අසුභය කියන එක ලාභයක් වශයෙන් ගන්න නෑ. දැන් අපි අසුභේ ලාභයි කියලා අරගෙන තමයි අපිට තියෙන්නේ. අපි දැන් සුභයි කියන එකයි අසුභේ අපි ලාභයක් කියලා ගන්න. එහෙම නොගැනීමෙන් ඇතිවෙන්නා වූ මේ මෙත්තා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ දෙතිස් කුණුපේ නිසා අස්මිතයක් පවතින්නේ නැහැ කියන එකයි පෙන්වන්නේ. එතකොට ඒ නිසා තමයි ඉතින් සුභය කියන එක ඇති වෙන්නේ. මේකේ වෙන්නන වචන කීපයක් කියන්නේ අපටිකූලේ පටික්කූල සංඥා කියලා. එතකොට අපි දන්න ඔය ආහාරයේ පටික්කූලතා සංඥාව කියන එක එහෙම භාවිත කරනවා නේද? එතකොට ඔය කය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට අපටිකූලයි. ඒ මොනසේ ඒකට කැමති ඊට වරුණක් හැඟීට තියෙනවා. සරිත් හාමුදුරු ඒක පටික්කූලයි කියලා ගන්න. දෙතිස් කුණුපයක් ජරා ගොඩක් තියෙනවා. පටික්කුලේ අපටික්කුල සංඥා කියලා තියෙනවා. ඒ කියන්නේ මලසිරුර සාමාන්‍ය වැසියන්ට අනිටු හැඟීම් තියෙනීම කැමති නෑ. ඔය ලංකාවේ හැම මිනිස්සෙක් ඔය වැරට යන්න යනකොට උදේ මලසිරුරක් එහෙම දැක්කනම් ඉතින් අද ඉවරයි කියලා කල්පනා කරනවා. බෞද්ධයෝ වුණත් එහෙම කල්පනා කරනවා. සරියුත් තාමුදුරන්ට ඒක අපටික්කුලයි. හිටු අරමුණා මොකද? මලසිරුර කියන එක භාවිතා කළා. ඒකෙන් ඉතින් ඒ කාය අනුපස්සනාව කරලා ඉතින් තමන්ට පුළුවන්කම තියෙනවා. ඒ ධානයන්ට සක්වා ඒවයි ගමන් කරන්න. ඊළඟට අපටිකූලේච පටික්කූලේච පටික්කූල සංඥා කියලා කියනවා. කාන්තා රූපයේ කියන එක සුඛ සංඥාවක් තියෙන පුද්ගලයාට අපටිකූලයි. එයා ඒක කැමති. ඊට අරමුණක් වෙලා තියෙනවා. මලසිරුර කියන එක පටික්කූලයි. අනිට අරමුණක්. සරියුත්තාමුදුරු මේ දෙකම පටික්කූලයි. කාන්තා රූපය මලසිරුරයි දෙකම පටික්කූලයි කියලා ඒක අනිට අරමුණක් හැටියට ගන්න. ඊළඟට හතරවෙනි කාරණයට පෙන්වනවා පටික්කූලේච අපටික්කූලේච අපටික්කූල සංඥා කියලා. පරුසාවාචිය කියන එක පටික්කූලයි. අහන පුද්ගලයාට පවසන පුද්ගලයාට මේක අපටික්කූලයි. එයා කැමති හින්දා මේක කියන්නේ. එයාට ඇවිල්ලා ඒක ඊට අරමුණ. සරියුත්තාමුදුරු නෝනින් දැකලා කල්පනා කරනවා අර්ථය විමසලා බලනවා. මෙයා මේ පරුසාවාචිය කියලා කියන්නේ ඉතින් මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේක කරන්නේ. එහෙම කල්පනා කළා සරියුත්තාමුදුරු සම්මා දිට්ඨිය හැටියට ඉටු අරමුණ වශයෙන් පවත්ත. ඊළඟට අපටිකූලේච පටික්කූලේච උපෙක්කතෝ විහාරං සතෝ සම්පජානෝ කියලා කියනවා. කාන්තා රූපයේ ඒ සුඛ සංඥා තියෙන අයට ඒක අපටිකූලයි. මලසිරුර පටික්කූලයි. සරිත්තාමුදුරු මේ දෙකම පහගල මේ දෙකම මගේ නෙමෙයි කියලා මම නෙවෙයි තමා නොවේ කියලා උපෙක්කාවට පැමිණෙනවා. ඒක තමයි ඒ කාරණා පහේට තියෙන්නේ. ඒ කියන්නේ කැමති විදිහට ඉන්න පුළුවන්. පටික්කුල එකක් අපටික්කුලයි කියලා ගන්න පුළුවන්. අපටික්කුල එකක් පටික්කුලයි කියලා ගන්න පුළුවන්. ඊළඟට පෙන්වන මහණෙනි කෙසේ වඩන ලද කරුණා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිමක් අනුසස් කොට ඇත්තේ වේ කුමක් කෙලවර කොට ඇත්තේ වේ මහණෙනි මේ මහණ විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕසග්ග පරිණාමී කොට කරුණාසහගතෝ සති සම්බොජ්ජංගේ වඩන කරුණාසහගතෝ ධම්ම විචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ විදිහට උපේක්ඛා සම්බෝධ්‍යංගේ දක්වා වඩනවා. ඉතින් හෙතෙ මේ ඊට අරමුණේ අනිටු හැඟීම් ඇතුව වෙසෙන්නේ කැමති වෙනවනේ. එහෙලා අනිටු හැඟීම් ඇතුව වෙසෙනවා. ඉතින් අනිටු අරමුණේ ඊට හැඟීම් ඇතුව වෙසෙන්නේ කැමති වෙනවනම් එහෙලා ඊට හැඟීම් ඇතුව වෙසෙනවා. ඒ විදිහට පෙන්නනවා මේ පටික්කූලේ අපටික්කූල සංඥා අපටික්කූලේ පටික්කූල සංඥා වශයෙන් ඉන්නවා කියලා. එහෙම කරලා මෙතන පෙන්නනවා උපේක්ෂා ඇතුව සිහිය ඇතුව මනාදෙනින් ඇතුව වෙසෙනවා. සර්ව ප්‍රකාරයෙන් රූප සංඥා එක්ක වීම පටික සංඥාවෙන් අස්තංගමේ නානත් සංඥාවේ නොමිනී කිරීම ආකාශෝ අනන්තයි කියලා ආකාශඤ්ඤායතට පැමිණෙනු විසෙන මහණෙනි ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණාට කරුණාචේතෝ විමුක්තිය ආකාසඤ්ඤායතනෙ පරම කොට ඇත්තේ යයි මම කියන්නේ කියලා කියනවා. එතකොට මේක පෙන්නනවා මේ ওই දුක්ඛය කියන එක ලාභයක් වශයෙන් ගන්නෙ නෑ. දැන් අපි නිතරම දුක්ඛේ ලාභයක් වශයෙන් ගත්ත මනුස්සයට තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. කාට හරි ඉහළ තනතුරක් හම්බ වුණා, මුදල් ටිකක් හම්බ වුණා, ආන්නයා එයාට වෙලා තියෙන ඇත්තම කියනවා නම් දුක්ඛයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලකෙත් අපි දැක්කනේ මොනවා හරි එකක් ගත්තා නම් ඉතින් අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව ප්‍රතිලාභේ දක්වා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒ ගත්ත මනුස්සයා කෙරේ ඊර්ෂ්‍යාවක් වෙන්නේ නැහැ. දුක්ඛේ ගත්ත මනුස්සයාට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා ඒ මනුස්සයා දුකක් වෙදින්නේ එයා කෙරේ ඊර්ෂ්‍යාවක් නැහැ. යට හම්බුණා ඒ එහෙම කියන එක. ඔන්න ඔය අර්ථය තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට පෙන්නනවා තුන්වෙනි කාරණයට මානනි කෙසේ වඩන ලද මුදිතා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනසස් කොට ඇත්තේ කුමක් කෙලවර කොට ඇත්තේ වේද මහන්නේ මේ මහන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත පෝසක්ක පරිණාමයකට මුදිතා සහගතව සති සම්බොජ්ජංගේ වඩන මුදිසා සහගතව ධම්මෝච්චේ සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ දක්වා වඩන ආභෝ පෙන්නනෝ රප්පටිගූලේ පටික්කූල සංඤ්ඤේ පටික්කූලේ අප්පටිගූල සංඤ්ඤේ ඒ විදිහට ඉඳලා සර්ව ප්‍රකාරයෙන් ආකාසඤ්ඤායතනෙ ඉක්මන විඥාණී අනන්තයි විඥානඤ්ඤායතිත ප්‍රමින වාසය කරන මහණේ ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණාට මුදිතා චේතෝ මුක්ති විඥානඤ්ඤායතනෙ පරම කොට ඇත්තියයි මම කියන්නේ කියලා. ඉතින් මෙතන රාතන් වහන්සේ පෙන්නනෝ මේ තමා වෙමි කියන දිට්ඨිය ලාභයක් කියලා යාගන්නේ නැහැ කියලා. ඊළඟට පෙන්නනෝ මහණනි කෙසේ වඩන ලද උපේක්ඛා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනසස් කොට ඇත්තේ කුමක් කෙලවර කොට ඇත්තේ වේදයාද මහන්නේ මේ මහන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඕසග්ග පරිණාමයකට උපේක්ඛා සහගත සති සම්පොජ්ජංගේ වඩන ධම්මවිචේ සම්පොජ්ජංගේ විරිය සම්පොජ්ජංගේ උපේක්ඛා සම්පොජ්ජංගේ මෙහෙම වඩන ආභව පෙන්නනවා පටික්කුලේ අපටික්කුල සංඤ්ඤා අපටික්කුලේ පටික්කුල සංඤ්ඤා විදිහට ඉඳනවා සර්ව ප්‍රකාරයෙන් විඥානඤ්ඤායතන ඉක්මවා කිසිවක් නැතයි ආකින්චඤ්ඤායතට පැමිණෝ විසෙන මහණෙන් ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්ති අවබෝධ නොකරන මහණාට උපේක්ඛා චේතෝ විමුක්ති ආකින්චඤ්ඤායතනෙ පරම කොට ඇත්තියයි මම කියමි කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ මේ සංස්කාරයන් මේ ලාභයක් වශයෙන් ගන්නේ නැතුව තමයි ඒ විදිහට ගිහින් තියෙන්නේ. එතකොට මේක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඉතින් මේක අපි බලන්න අපි මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනියෙන්ම අග්නිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට අපි එහෙනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපි රෝගී සංඥාවක් මගේයි කියලා අරගෙන අපිට උද්දච්චය කියන එක ඇති වෙන හැටි මේකේ පෙන්නනවා. එතකොට අපි දන්නවා මේක අපි මේ වට කරකවීමක් කියන එක කරනවා. ව්‍යාපාදයෙන් පස්සේ අපි තව වට දෙකක් කරකෝලා හොඳම දිට්ඨිය, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය අපි තෝරගන්නවා. අපි දන්නවා ওই තීන මිද්ද අවස්ථාවේදී තමයි අපි තීරණයක් ගන්න කියලා. එතකොට ඕක අපි දන්නවා මේ අපි බලලා තියෙන ওই සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක ඕක සම්බන්ධ කරලා අපි බලලා තියෙනවා. අපිට අභිජ්ජා කියන එක තියෙනවද? ව්‍යාපාදී කියන එක තියෙනවද? මිච්ඡා දිට්ඨිය තියෙනවද? අපි දන්නවා අපිට මේ මේ ද්වේෂය කියන එක මේ රෝගී බව කියන එක ඇති වුණා නම් අපිට දේශය කියන එක ඇති වෙනවා. sickness එකෙන් මේ දේශය කියන එක ඇති වෙනවා කියලා. ඉතින් මෙතෙන්දී අපි මේක ලාභයි කියලා අරන් තිනවා අපේ මිච්ඡා දිට්ඨිය අර තීන මිද්ද අවස්ථාවේදී ගන්නා වූ තීරණයක් නේද? එතකොට ඉතින් මෝහය anu ගත්ත තීරණයට උ තමයි ලාභය වෙලා තින්නේ. ඉතින් ලාභය තමයි ලොකුම අසත්තාව. ඒක තමයි මේ කේන් එක කියන්නේ. එතකොට මෙතන මෙන්න මෙහෙම ධර්මයක් වෙන්නේ. දැන් බලන්න මොකක් හරි එකක් අපිට ඉතින් ලාභයි කියලා මතකද අපි ඉස්සෙල්ල බැලුවා ඩයග්‍රෑම් එකේදී අර සාතීය කියන එක ආව නම් අපිට ඒ කියන්නේ මච්චරී කියන එක ඇතුළ නම් සාතීය කතාව ඇති වෙනවා ලාභයි කියලා ගත්තම. දැන් පේනවද මේ සාතීය නිසා අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි අස්වද්දාවට යනවා. එතකොට මෙතන මේ රේඛාවක් තියෙනවා. මේක මේ මණ්ඩලාධිපති උතුපියා තමයි පෙන්නලා දුන්නේ. මෙතන මේ ජරාව අරහ මෙතන මේ සාතීය තියෙන ලයින් එක විඥානය දක්වා යන රේඛාව. දැන් මෙතනින් මම මොකක් හරි එක ලාභයි කියලා ගත්ත ගමන් ඔන්න අපිට යන අසද්දාව කියන එක ඇති වෙනවා. ඒ වෙනකොට වෙන්නේ මොකද්ද? මේ අපි මේ ද්වේෂයෙන් ඉඳන් මෙතන මේ පැත්තට එනවා. උද්දච්චය කියන එකට අපි ගමන් කරනවා. මෙහෙම තිබිච්ච රේඛාව පොඩ්ඩක් මෙහෙම කරකිනවා. ලාභයි කියලා ගත්ත ගමන් වෙලා තියෙන එකයි. liver එක වාගේ තිබිච්ච එක මෙහෙම කරකිනවා. ඉතින් මේක අපි ඒ වෙලාවෙ නම් අපිට ලොකුවට ඔබ තේරුණේ නැහැ යම් වූ අර්ථයක් එතන වැටහුණා. පස්සේදී අපිට තේරුම් ගත්තා ඔය අපි අද කතා කරපු කුකුල්පට්ටි කතාවත් එක්ක. දැන් බලන්න අර මනුස්සයා හොඳට හිටියා. ඊට පස්සේ ඒ කියන්නේ හොඳට හිටියා කිව්ව කෑවේ නැති වුණත් අපාය තිරසන් ලෝකේ යන කර්මයක් නැතුව එයා හිටියා. එතකොට කුකුල්පට්ටි දාගත්තට පස්සේ මොකද වුනේ යාට? ඊට පස්සේ යාට හිතෙනවා දැන් මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනි කියලා. කුකුල්පට්ටියක් දාගෙන සත්තු මරාගෙන මම බෙන්ස් කාර් එකේ ගිහිල්ලා මම ඉන්නවා කියලා. දැන් මොකද වුනේ? මේ දුස්සීල භාවය කියන එක දැන් මිච්ඡා දිට්ඨිය බවට පත් වෙනවා. අපිට යම් කිසි දුස්සීල භාවයක් තියෙනවද මේ උද්දච්චය මගෙන් කරන්නේ මොකද්ද? මේක එක්කව කරනවා. මෙන්න මේ දුස්සීල භාවය මිච්ඡා දිට්ඨියට එක්කව කරනවා. එහෙනම් අපිට එන්න එන්න මිච්ඡා දිට්ඨි වැඩි වෙනවා. දැන් මේ මිනිස්සයාට ඇවිල්ලා හාමුදුරනේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බණ කිව්වා වුණා. මෙහෙම තමයි බුදුහාමුදුරුනේ ජීවත් වෙන්න ඕනි කියන අර්ථය එයා බුදුහාමුදුරන්ටත් තියෙනවා. අන්න ඒ අර්ථය තියෙනවා. එතකොට මෙන්න මේ ලිවර් එකේ කතාව තමන් තේරුම් ගන්න ඕනි. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ කියන්නේ. එතකොට දැන් එනම් අපිට පේනවා දැන් ඔය මෙතන මේ ලීලක් තියෙනවා. එතනින් සාතිය කියන එකෙන් අපිට මේ අශ්‍රද්ධාව ඉතින් දේශයෙන් උද්දච්චයට අපි ආවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ අපිට උද්දච්චය කියන එක ඇති වෙනවා නම් අපි කල්පනා කරන්න ඕනි මෙන්න මේ වගේ ධර්මයන් අපි සොයන්න ඕනිද කියලා. සෙවිතබ්බ අසවිතබ්බ කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනායි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකක් හරි එකක් කළාම තමන්ගේ අකුසල් කීනියව වැඩි වෙනවා නම් කුසල් කීනියව අඩු වෙනවා නම් බහැල යනවා නම් ඒ දේ නොසෙවිය යුතුයි කියලා. යම් කිසි දෙයක් කළාම තමන්ගේ කුසලයේ වැඩි වෙනවද අකුසලයේ අඩු වෙනවද අන්නේ දේවල් තමයි කළ යුත්තේ කියලා. දැන් පානාති පාතා ඇවිල්ලා අකුසල. ඒවා නොසෙවිය යුතු දේවල් කියලා. ඔය විදිහට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ යනවා ඔය මේ අනාගාමීගේ ලෙවල් එකට එනකම් කතා කරනවා. එදින්දි පෙන්නනවා මේ එයා අත්තභාව පටිලාභය කියන එක එන් කළා නෑ. රීබර්ත් නොට් එන්ඩඩ් කියන එක යාගේ තියෙනවා. එතකොට දැන් අපිට උද්දච්චය නම් ඇති වෙන්නේ අපි යන්නේ ඒක වුණත් අපි ගණ්ඩ ඕනිද කියන තත්ත්වයට තමන්ට එනවා. අත්තභාව පටිලාභ සංඥා පටිලාභ චිත්ත සෙවිය යුතු අපිට උද්දච්චය කියන එක ඇති වෙනවා. ඉතින් ඒක මේ ලයින් එකෙන් පෙන්නේ. මේ ලයින් එක කරකෝල අපිට ඇති වෙන්න ඕන ඔය ස්වභාවය. එතකොට මොනවා හරි එකක් මම ගත්තා නම් අන්න ඒක අපේ මිච්ඡා දිට්ඨිය කියන එකට කවුරුවත් මරන්න නැතුව ඉන්න සෝල්ජර් කෙනෙක් එකපාරක් කාවහරි මැරුවා නම් ඊට පස්සේ මරාගෙන ජීවත් වෙන එක හොඳයි කියන එක මිච්ඡා දිට්ඨියට බවට පත් වෙනවා. කුකුල්පට්ටි කතාවත් ඒකයි. හැම එකම ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මේකේ පෙන්නනවා මේ ඔගලන්ට පේනවා මේ උද්දච්චයට එන්නා වූ තවත් ක්‍රමයක් පේනවා. මෙතන තියෙනවා මේ ගිද්දු ලෝභය ජාතිය අතර රේඛාව. මේ පැත්තේ තියෙනවා අභිජ්ජා. එතකොට ඒ අභිජ්ජාවෙන් අපිට නන්දිය කියන එක ඇති වෙනවා. අභිජ්ජාවෙන් කාමච්ඡන්දයක් තියෙනවා, අභිජ්ජාවෙන් නන්දියක් තියෙනවා. මේ රේඛාව හරහා මේ අභිජ්ජාවෙන් ඇති වෙන එක පරාවර්තනය වුණාම අන්න අපි එනවා ජාති ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාවට. දැන් දෙකක් පරාවර්තනය වෙලා තියෙනවා. දැන් ජාති ඉඳන් චේතනාව දක්වා තියෙන රේඛාව හරහා මේක පරාවර්තනය වුණා තමන් එන උද්දච්චය කියන එක දක්වා එනවා. එතකොට අපි දන්න ඔය කාමාශ්‍රවෙන් අවිද්‍යාශ්‍රව, භවආශ්‍රවෙන් අවිද්‍යාශ්‍රවයන් කියන ඒවා ඇති වෙනවා. ඉතින් අවිද්‍යාශ්‍රවය තියෙනවා නම් අපිට මානිය කියන එක තියෙනවා. මානිය තියලා තියෙනවා. මානිය තියෙනවා නම් අපි දන්නවා මෙතන නිත්‍යයි කියලා ගැනීමක් කියන එක. මතකද මානියෙන් අත්තයි ඉඳන් නිත්‍යට ජැක් එක ගන්නවා කියන එක තියෙනවා. නිත්‍යයි කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් දැන් අපි දන්න ඔය ආස්වාද ඉන්ද්‍රිය කියන එක අවස්ථාවේදී ඒ උද්දච්චය කියන එක ඇති වෙනවා කියලා ආස්වාද ඉන්ද්‍රිය නිසා ධානයන් නිසා. එතකොට අපි සමාධියක් හරි හොඳයි කියලා ඇල්ලගෙන ඉන්නේ ඇයි? අවිද්‍යා ආශ්‍රය නිසා තමයි අපි ඒක හරි හොඳයි කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා මේ අර ටී ෆැක්ටරි එකේ අපි කතාවක් වෙන්නවානේ. මේ ධාරියට මේ ටී ෆැක්ටරි එකට එක පැත්තකින් තේකොළ දැම්මම එයා පැත්තෙන් තේකොළ පැකට් පිට වෙලා එනවා. ඉතින් හිතන්න බලන්න මේ උද්දච්චය කියන එක මේ පැත්තේ තියෙන මෙතන චේතනාව. ඉතින් මේ ටී ෆැක්ටරි එකට ඕන ඇතුල් කළා උද්දච්චය කියන එක. එතකොට ඇතුලෙන් ඇතුල් වෙලා එළියට එන තේකොළ පැකට් එක වාගේ ප්‍රොඩක්ට් එක තියෙනවා. අන්න ඒකට අපි මානිය කියන එක ඇති වෙනවා. ඒ උද්දච්චය කියන එක නිකේනවා නේද? උද්දච්ච මානිය කියලා හැම කියන්නේ නේද? එතකොට මේ හර උද්දච්චයි කියලා අර්ථයට එහෙම තියෙනවා. එතකොට ඒක තමයි මාන ගතිය කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ওই අජිත මානවකයාගේ කතාව සම්බන්ධ වෙනවා. අජිත මානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා යම්කිසි ධර්මයක්. ඒ හැම්මට පස්සේ බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරු දුන්නාම එයාට කල්පනා වෙනවා මේකත් ඇති වැඩක් නෑ. නිර්වාණය ඇත කියලා. එතකොට මෙයාට පේනවා මේක තියෙන්නේ මේ සමාධිය ලබා ගන්න තමයි. මේ ධර්මයේ කියන එක ගන්නේ සමාධිය ලබා ගන්නයි කියන එක සඳහා තමයි කියලා. එතකොට ඒ බුද්ධලයා ඉතින් ප්‍රඥාවන්තයෙක්. එයා අර කුඩා ගාඩන් එකේ නතර වෙන්නේ නෑ. උද්දච්චය කිව්වම හරියට අර කුඩා ගාඩන් එකේ නතර වෙනවා වගේ රාස්වාද ඉන්ද්‍රිය නිසා එයා කල්පනා කරනවා මම මෙන්න මේ සමාධියක් තියෙනවා. දැන් මම මේක අල්ලගෙන තමන් එතන ඉන්නවා කියන ස්වභාවය. එතකොට මේ පුද්ගලයා එහෙම නතර වෙන්නේ නැහැ කියන එක තියෙනවා. දැන් ඊළඟට අපිට මෙතන පෙන්නනවා මේ අශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ ප්‍රඥාව මගින් ශ්‍රද්ධාව වීමට මාන ඉඩ නොවීම නිසායි කියලා. අශ්‍රද්ධාව ඇති වෙන්නේ මොකද? ප්‍රඥාව විසින් ශ්‍රද්ධාව ඇති වෙන්නට මානෙ මගින් ඉඩ නොදීම නිසා කියලා. ඒක පේනවා මෙන්න මේ ඩයග්‍රෑම් එකේ. ඒ කියන්නේ මේ මෙතන ලකුණු කරලා තිනවා මාන. අත්තා ඉඳන් නිත්‍යයට. නිත්‍යයි කියලා ගත්තාම ඒක ප්‍රඥාවක්ද නැද්ද? ප්‍රඥාවක් නෙමෙයි. එතකොට නිත්‍යයි කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥාවේ තියෙන සමුදයක් ඇත, අස්තංගමයක් ඇත. දැන් මෙතන මානෙ මගින් ජැක් එක ගැහුවාට පස්සේ අන්න නිත්‍යයි කියුවෙන් පස්සේ අන්න ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව ඉඳන් මේකට යන්න පුළුවන්කම කියන එක යා වැළක්වුවා. ඇයි දැන් නිත්‍යයි කියලා නිකේ? එහෙමනම් ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න ඉඩදීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අශ්‍රද්ධාව කියන එක අපිට ඇති වෙනවා. අර ඉස්සෙල්ලා කතා කරපු එකම තමයි. දැන් සියුම්ව පේනවා දුස්සීලභාවයේ විතරක් නෙමෙයි මේ අනිත්‍යවට ඔක්කොටම මේක බලපානවා කියලා. මම සමාධිය අල්ලගෙන හිටියත් අන්න එහෙමනම් එතකටත් මම මාන වුණා. එහෙමනම් මෙතනින් අත්තා ඉඳන් නිත්‍යයට ගියා. දැන් මට ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒක මේ හරි වටිනවා. එතන ඒ කැලල සිහි කරනවා කියන එක ඉඩ දෙන්නේ නැහැ කියන එක. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් මේ මෙතන අපි කතා කරන්නේ මේ උද්දච්චයේ ඉඳන් කුක්කුච්චේ දක්වා යන්නේ. ඉතින් දැන් ඕගලන්ට මේකේ පැටර්න් එකක් පේනවා. මොකද්ද පැටර්න් එක? අපි කතා කළේ බොජ්ජංගේනේ. දැන් අපි හැබැයි දැන් කතා කරන්නේ පංච නීවරණ. මේකේ තේරුම මොකද්ද? එක්කෝ අපිට පංච නීවරණ තියෙනවා, එහෙම නැත්නම් බොජ්ජංගේ කාරණා තියෙනවා. ඒතොර මේ කාරණාවන් නැtei කියලා කිව්වනම් බොජ්ජංගේට අපි එනවා කියන එක තියෙනවා. ඉතින් ওই කුක්කුච්චේ කියන එකට බලපාන්නා වූ කාරණා ගණනාවක් තියෙනවා. මේ මිච්ඡා දිට්ඨීන් නිසා කුක්කුච්චේ ඇති වෙනවා. මක්කේ නිසාත් කුක්කුච්චේ, මේ දුස්සීල භාවය නිසාත් කුක්කුච්චේ. ඒ වගේම මේ අප්‍රී සම්පයෝගී නිසාත් කුක්කුච්චේ කියන එක ඇති වෙනවා. මතකනේ අපි පැහැදිලි කළා නේද? අප්‍රී සම්පයෝගින් කොහොමද කුක්කුච්චේ ඇති වෙන්නේ කියලා. ඕගොල්ලෝ යනවා වෙඩින් එකකට, මෙහි වෙඩින් එකකට යනකොට අර දොරේම ගහලා තියෙනවනේ ඕගොල්ලන්ගේ නම. ඕගොල්ලෝ වාඩි වෙන්නේ මෙන්න මේ මේසේ කියලා. ඉතින් දැන් හිතන්නකෝ භාවනා කරන කෙනෙක් ඔන්න ගිහිල්ලා වාඩි වුණා. වාඩුණායන් පස්සේ වටේටම ඉන්නේ අර මත්පැන් පානය කරන බෙවේලා ටික ඉන්නේ. ඒ පර්ශහ මං හරි සෞතු තැනකට වැටෙන කියලා බෙල්ල ආරවල බලනකොට පේනවා අන්න අනිත් මේසේ ඉන්නවා භාවනා කරන කට්ටිය පස් දෙනෙම ඉන්නේ ඒකේ. අනේ මට මේකට යන්න හම්බුණා නම් හොඳයි. කරගන්න බැරි වෙච්ච හොඳ පිළිවඳව පසුතැවෙනවා. ඒකෙන් තමන්ට මෙතන කුක්කුච්චේ කියන එක තියෙනවා. ඉතින් ඔය මෙතනම අපි මේ පෙන්වන්නේ මේ උද්දච්චේ ඉඳන් කුක්කුච්චේට එන්නා වූ එක කියන එක. එතකොට ඕගලන්ට පේනවා මේ ඇරෝ එක රිෆ්ලෙක්ට් වෙලා එනවා. අභිජ්ජාවෙන් නන්දේ, නන්දේ මෙතෙන්ට ආව ජාතිය තියෙන රේඛාව. එතනින් අපි එනවා උද්දච්චේ, උද්දච්චයෙන් අපි එනවා දෝමනස්සේ දක්වාම ගමන් කරනවා. ඒ උද්දච්චය කියන එක ගත්තාම හරියට අපි මේ ලිස්සන තැනක ඉන්නවා වගේ. මොන ධ්‍යානයකින් හිටියත් අපිව ලිස්සන අපිට ඉන්න බෑ. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය තමයි මේ උඩම තැන ඉන්නේ. හැබැයි එයත් ලිස්සන. මොකද මහකප්ප 84,000කින් පස්සේ යා ලිස්සන වැටෙනවා. ඉතින් මිනිස්සයා තමයි මේ මාන්නේ අධික එක්කෙනා යා මේ පල්ලෙහාටම වැටලා ඉන්නේ. අනිත් ධ්‍යාන තලයන්, දිව්‍ය තලයන් ගියොත් මේ දෙක අතර තියෙනවා. එතකොට ඒ කියන්නේ කිසිම සමාධියක් අල්ලගෙන ওই ආස්වාද ඉන්ද්‍රිය නිසා කිසිම සමාධියක් අල්ලගෙන අපිට ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉන්නව නම් අපිට අර කුඩා ගාඩන් එකේ නතර වුණා කියන කතාව කියන එක තියෙනවා. දැන් අපිට පේනවා එහෙමනම් දැන් ප්‍රශ්නිය පේනවා නම් මම ලිස්ස ලිස්ස වැටෙනවා කියලා. එහෙමනම් දැන් අපි උද්දච්චය නොවෙන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕන? උද්දච්චය නොවෙන්න නම් අපිට නන්දිය කියන එක නැති වෙන්න ඕන. නන්දිය නැති වෙන්න නම් අභිච්චාව කියන එක නැති වෙනවා. ඒ කියන්නේ මේ ඇරෝ එක දිගේ අනිත් පැත්තට යන කොහොමද බං උද්දච්චේ නැති කරගන්නේ කියලා. ඉතින් මේ සඳහා අපිට ඒ ශ්‍රද්ධාව කියන එක පවතිනවා නම් අන්න එතන නිවන තියෙනවා. ඒ අභිජ්ජා නොවෙනවා නම්. ඉතින් ඉහළම විමුක්තියන් සඳහාවත් අභිජ්ජාවක් නොවෙන්න ඕන. අන්න ඒ தත්ත්වයට තමන්ගේ මනස ගෙනියන්න ඕන. දැන් මෙතන අපිට පැටර්න් එකක් පේනවා. දුස්සීල භාවය, ලාභය, අශ්‍රද්ධාව. අර ඉස්සෙල ස්ලයිඩ් එකේ ආපු එක. එතකොට අන්නේ අර්ථයෙන් තමන්ට පේනවා දැන් මෙතන උද්දච්චේ මක්කේ මක්කේ කුක්කුච්චේ මොකක් හරි ගත්තනම් අන්න එකෙන් කුක්කුච්චේ කියන එක තියෙනවා. ඒ සමාධියක් අල්ලගත්තනම් ඒ සමාධිය නිසා මක්කේ ගුණමැකුවා. නිර්වාණයනේ මේ ගත්තේ කුඩා ගන්න එක. එහෙමනම් මක්කේ. මක්කේ නිසා කුක්කුච්චේ කියන එක ඇතිවීම කියන එක තියෙනවා. කුක්කුච්චේ කියලා කියන්නේ හරියට කාවරි හොයනකොට ඒ මනුස්සයා කියනවා දැන් මනුස්සෙක් නැති කියලා යාව හොයන. කොහෙද මනුස්සය ගිහිල්ලා හිටියලා කිව්වහම යා මනුස්සයා hina වෙලා කියනවා මං අන්න අතෙන්ට වෙලා හිටියා කියලා. ඒ කියන්නේ අර ආර්ය පරිශ්‍රණී කරන වෙලාවේ හොයනවා කියුවේ ඒකයි. හොයන්නේ මොකද්ද? ආර්ය පරිශ්‍රණී. නිර්වාණයට කියන පාර හොයනකොට මේ මනුස්සයා සමාධියක් අල්ලගෙන එතන එතෙන්ට වෙලා හිටියා. එයා කියනවා මම මේ මෙතෙන්ට වෙලා හිටියා. මාව ලිස්ස ලිස්ස මාව වැටි වැටි මම දඟල දඟල මම හිටියා කියන අර්ථයයි තියෙන්නේ. එතකොට මාංශ වෙලා දඟලංගල හිටිය මට වැරදුනා කියන එක. ඔන්න ඔය අර්ථය දෙන කුක්කුච්චේ කියන එකේ. එහෙමනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ කාමච්ඡන්දය කියන එක හඳුන්වා දෙන්න. දැන් අපි දන්නවා ওই රූපයක් දැකලා ඊට පස්සේ අපි වට දෙකක් කරකවමු. මේ වට දෙක කරකවනවා කියලා කියන්නේ මට කියන්න පුළුවන් මම පොඩි කාලේ යම් කිසි කැකිරි මාළුවක් කාලා තියෙනවා. ඒ කැකිරි මාළුව කියන එක ගත්තාම දැන් අද මම ඒ කැකිරි මාළුවක් කවුරු හරි උවල දුන්නාම මම කියනවා කවුරුවත් මට තාම අර වාගේ එකක් හදලා දීලා නැහැ කියලා. ඒතකොට මොකද මේ වෙලා තියෙන්නේ? මේ ලෝකේ ඉන්න මිනිසුන්ට කැකිරි වෙන්න බැරි කමද? නෑ, ඒක නෙමෙයි. මගේ මේ ටේස් බඩ්ස් ගිහිල්ලා ඒක නිසා අරක මැච් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තියෙනවා. එතකොට හැබැයි මම මේ ආහාරය ගන්න මොහොතේදී කපාරට මට මතක් වෙන්නේ මොකද්ද? අර අතීතෝ ඒක ඕගොල්ලන්ගේ මනස සියුම් වෙලා බලනවා නම් ඕක හැම වෙලාවෙම ඕගොල්ලන්ට තියෙනවා. Tamanට එකපාරටම වෙනවා අරක කියන්නේ නැතිකම විතරයි තියෙන්නේ. එකපාරටම 100 තියෙනවා නම් දැන් මම නම් දන්න පළක් ඔයගේ ඉන්ස්ටන්ස් තුනක් විතර. මෙන්න මේකෙ දෙද්දි කාපු එක මෙන්න මෙතන මම ආදී වශයෙන් මට නම් එහෙම අදහස් තියෙනවා. අර එකපාරටම මේක කන්න ගිය ගමන් අර පුරාණ එකේක Tamanට මතුවෙලා එන්නේ. අන්න ඒකට කියන ඔය සර සංකප්පය කියලා. මෙමරිස් ඇන් ඉන්ටෙන්ෂන්ස් කියලා කියනවා. අන්න ඒක නිරූපණය කරලා පෙන්නන්නේ මේ ජාති, වේදනා, ජරා. මෙන්න මේ ඒරියා 2 එක තියෙන්නේ. මේකෙන් තමයි ඒක හඳුන්වා දෙන්නේ. එතකොට මම අද කැකිරි මාළුවක් කනකොට තියෙන එක මේ ගිද්දි ලෝභ, වේදනා, ජාති. මේ එකෙන් පෙන්නනවා. රාතන් වහන්සේ පෙන්නනවා මේ දෙක කාටවත් මැච් වෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ, සමාන වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි ඕගොල්ලෝ පොඩි කාලේ මේ ජරාව තිබුණේ ජාතිය කිට්ටෝ ජාතිය තිබුණේ මෙන්නේ ගින්දි ලෝභයේ පැත්තේ. දැන් මේක පොඩ්ඩක් අඬ දික් වෙනවා වගේ මෙහාට ආවයින් පස්සේ මේක මේ පැත්තට ගිහිල්ලා මේ දෙක කවදාවත් මැච් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැයි කියන එක තියෙනවා. එහෙනම් ගැප් එකක් තියෙනවා. මම ඉස්සර කාලා ඇති වුණා වූ ටේස්ට් බඩ්ස් හොඳ කාලේ ඇති වුණා වූ ඒ රසයයි දැන් කනකොට ඇති වෙන රසය අතර වෙනසක් තියෙනවා කියන එක තියෙනවා. ඉතින් අන්නේ වෙනස දැක්කයින් පස්සේ මෙතන මේ බ්ලේම් ගේම් එකක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඇතුණාම ඇඟිල්ල දික් කළා කියනවා මේ චේතනාවට. මේ දෙකේ වෙනස දැකලා චේතනාවට ඇඟිල්ල දික් කළා කියනවා. ඒක හරියට අර ටී ෆැක්ටරි එක තේකොළ එහෙම විකිනින්නේ නැති වුණාම ඒ මීටින් එකක් තියලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා ඉතින් කියනවා මේ මේකේ විකිනින්නේ අපේ දේවල් විකිනින්නේ නැත්තම් එහෙනම් අපි මොකටද තේකොළ හදන්නේ කියන ප්‍රශ්නේ ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම කියන එක මේ චේතනාවට තමයි ඇඟිල්ල දික් කළ පෙරේ. ඉන්ටෙන්ෂන් එක මොකටද තේකොළ හදන්නේ? චේතනාවෙන් දන් කියන මේ හලෝ මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලෝ දේන තේකොළ හරිනේ. එයා ඇඟිල්ල දික් කළ පෙන්නනවා මෙන්න මේ රූපය නිසායි මේ ප්‍රශ්නේ කියලා. තේකොළ හදනවා කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගේන තේකොළ හරිනේ. එහෙනම් බ්ලේම් එක ගියේ මේ වෙනස ඇති වුණාට පස්සේ බ්ලේම් එක ගියේ රූපෙට. එකයි දෙකයි අතර සම්බන්ධතාවය. ඇඟිලි දික් කළා චේතනාවට, චේතනාව ඇඟිලි දික් කළා පෙන්නන ඕක නෙමෙයි ප්‍රශ්නේ මෙන්න මේ රූපයයි කියන එක. එතකොට එහෙනම් අපි මේ රූපය කියන එක තමයි මේ විචාරන්නේ කියනවා කියන එක තියෙනවා මේ අවස්ථාවේ. එතකොට දැන් මතන ගැප් එකක් තියෙනවානේ. ওই ගැප් එක තියෙනකොට ඒ වේදනාව කලින් කාපු එකයි දැන් එකයි අතර තිබෙනා ওই ගැප් එකට අපි මනසෙන් කම්පන්සේට් කරනවා. මේක හරි ධර්මයෝ කම්පන්සේට් කරනවා කියන එක. ඒ අඩුව පුරවන්න අපි හිතනවා විඥාණය අපි බැස ගන්නවා. ඒ කියන්නේ වට දෙකක් කරකෝල මිය ඇවිත්ලා තියෙන. පළවෙනි වටේදී අන්න මං අරක පාටුම කලින් කාපු ඒ කැකිරි මාළුවේ තිබුණා ඌ එක. දෙවෙනි වටේදී මගේ බෙස්ට් එක මම ගෙනාවා. දෙවෙනි රාමු දැන් ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එකෙන් ඊට පස්සේ මොකද මතකද අපි කිව්වා අර බෙල් ෂේප් කර්ව් එක AB කියලා කිව්වා. අන්න ගැප් එක ආව. දැන් මේක හදන්න පුළුවන් කියන එක තියෙනවා. මනසෙන් එක්කහුව කරනවා, කම්පන්සේට් කරනවා. ඉතින් ඔය එක එක පුද්ගලයා එක එක ආකාරයට ඔබ හිතා ගන්නවා. මෙහෙම වෙනවා ඇති, මෙහෙම කරන්න පුළුවන් ඇති ආදී වශයෙන් ඒ තමන්ගේ කල්පනා කිරීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මොකද්ද? මේක හදන්න පුළුවන් ඒ කියලා හිතලා විඥාණය බැස ගන්න සලස්සන. මං කියන්නේ දැන් ඕගොල්ලෝ බත් ටිකක් කනකොට රස එහෙම නැත්තම් ඕගොල්ලන්ට එක පාටම හිතෙනවා ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා. එතකොට හැබැයි අර ලුණු මිරිස් ටික හිතේ තියාගෙන අර කෑමම ආපහු කෑවට ඒක විසඳෙන්නේ නැහැ නේද? නමුත් අර වාගේ හැඟීමක් තියෙනවා. අර කම්පන්සේට් කළා කියන එක තමයි. එහෙමනම් මේ කාමච්ඡන්දය කියන්නේ මේ තනිකර අපේ සිතේ තිබෙන්නා වූ දෙයක්. විඥාණය බැස ගන්න සලස්වා. දෝමනස්සේ නිසා විඥාණය බැස ගන්න සලස්වා. ඉතින් මතකද? අනිච්චා භික්ඛවේ කාමා. ඒකෙදි පෙන්වන්නේ මේ හැම ඇකිලීමකින්ම මොකක්ද ඇති වෙන්නේ? දෝමනස්සේ. එහෙමනම් යම්කිසි ඇකිලීමක් වුණාද ඒ කියන්නේ පරාමාංශ ඉදන් සත්‍යයට ගියාද ඉදන් සත්‍යේ පරාමාංශයට ගියාද මේකේ තියෙන්නේ දෝමනස්සේ. දෝමනස්සේ කියන එක ඇති වුණා නම් එහෙනම් ඉතින් අපි කාමච්ඡන්දේ විඥාණී කියන එක එකේ බැස ගන්නවා. ඉතින් එහෙමනම් ඉන්දි ඩයග්‍රෑම් එකත් එක්ක පේනවා කාමච්ඡන්දෙන් දුස්සීලභාවයේ දුස්සීලභාවයෙන් මාන වෙලා ආපහු අපේ ප්‍රශ්නේ අපි අදා ගන්නවා කියලා පේනවා. දෙකම ධර්මයේ කොච්චර දුරට මේ දෝනවද කියන එක. එතකොට දැන් අපි මෙතන අපි වැළුවේ මේ රවුම් දෙකක් කරකෝල ඇති වෙන ස්වභාවය. ඉතින් මේකේ රවුම් දෙක විතරක් නෙමෙයි අපි ඊතුරු රවුම් ටිකක් බලමු. ඒ අවසාන රවුම් ටික බලන්න පුළුවන් මේකේ මේකේ ඇපෙන්ඩික්ස් එකේ තියෙන ওই රවුම් ටික ඔක්කොම සාකච්ඡා කරන්න. 12 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේකේ පෙන්නන්නේ දැන් මේ වට කරකෝ කරකෝ අපි කරන්න ඕන වැඩේ. මුලින්ම අපි මේ රූපය කියන එක ඇහෙන් ස්පර්ශ වෙනවා කියලා කම් ඇහ කන එකක් අත්තනම් ඇති ඇහෙන් ස්පර්ශ වෙනවා. ඒක රවුමක් නෙමෙයි. ඒක පාටම අපිට ඒකේ ස්පර්ශය ඇති වෙනවා. රවුම් පටන් ගන්න උදේකින්. මේක උනාට පස්සේ මොකද වෙන්නේ? ඒ අවිද්‍යා අනුසය නිසා අපි මේ සංඥාව කියන එක අපි උස්සමු. දැන් බලන්න ওই රූපයක් දැන් බිත්තියක ගහලා තියෙන රූපයක් අපි ඕක මේ අතින්පයින් නෙමෙයි උස්සන්නේ මේ සංඥාවෙන් නේද? මේ පිච්චර් එක මෙන්න මේ ආකාරයි කියලා අපි ඒ සංඥාවක් කියන එක ගන්න. අපි අවිද්‍යානුසයෙන් තමයි අපි ඒක කරන්නේ. එතකොට මේක පළවෙනි රවුම. එතකොට මෙතෙන්දී අපිට අභිජ්ජා කියන එක ඇති වෙනවා. දැන් අර කැකිරි මාළුවේ කතාවේදී නම් උගලන්ට පේනවා පළවෙනි කට කාපු ගමන් අන්න අභිජ්ජාවක් තියෙනවා. නිකන් නෙමෙයි මේකටම නෙමෙයි අභිජ්ජාව තියෙන්නේ. අර කලින් කාපු ඒවත් එක්කම තමයි ඒක ඇති වෙලා තියෙන්නේ අර අයිවිසී මුකුත් එක්ක. දැන් එතකොට දෙවෙනි පාර අපි කරන්නේ දාගන්නේ මානෙන් කරන වැඩේ. දැන් අර ටේස්ට් බඩ්ස් මැරුණා නම් මැරුණා කියලා ගන්නෙ නැතුව තමන් කල්පනා කරනවා පොඩි කාලේ කාපු එක කොච්චර හොඳයිද කියලා. අපේ මාන්නේ අපේ ඒ සංඥාව ඉස්වීමක් කියන එක කරනවා. දැන් රවුම් දෙකක් කරගෙන දැන් තියෙනවා ගැප් එකක්. අර ඒරියා 1 ඒරියා 2 අතර ගැප් එක කියන ඇති වෙනවා. ඇති වුණාන් පස්සේ අපිට තියෙන්නේ දෝමනස්සය. ඉතින් ඒ පාර ඉතින් ඒක නිසා කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. අපිට ව්‍යාපාදය තාම නැහැ. මොකද අපිට මොකක් හරි එකක් හදන්න පුළුවන් කියලා හිතනවා නම් අපිට ව්‍යාපාදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. අන්න ඒ අර්ථයෙන්. එතකොට එහෙමනම් ව්‍යාපාදේ නැහැ තාම. දැන් ඊට පස්සේ දැන් ඔන්න අපි රවුම් දෙකක් ගියා. 2යි 3යි කියන්නේ පළවෙනි රවුමයි දෙවෙනි රවුමයි. දැන් අපි ආව 3 වෙනි රවුමට. මේ අවස්ථාවේදී අපි සංඥා උස්සනෝ පටිඝානුසය. රවුම් දෙකකට පස්සේ දැන් වැඩ කරන්නේ පටිඝානුසය. මොකද අර දෝමනස්සය ඇති උනා දැන් තියෙන්නේ පටිඝය. හැබැයි මේ රවුමයි තියෙන්නේ අවිද්‍යා ආශ්‍රයයට. අපි හිතනවා මේක තාම ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඊළඟ රවුම එනවා. ඒ අවස්ථාවේදී මේ පටිඝානුසයෙන් තමයි සංඥා උස්සන්නේ. හැබැයි මේ රවුමයි තියෙන්නේ මානෙට. නිතරම අවිද්‍යාවට එක රවුමක් මානෙට තව ඊළඟ රවුම. ඔඩේව ඔක්කොම අවිද්‍යාවට ඊවන් ඒවා මානෙට වැටෙනවා. එතකොට දැන් මේ වෙලාවේදී මෙයාට ව්‍යාපාදී කියන එක හට ගන්නවා. මතකද අපි සම්මා වාචා ඩයග්‍රෑම් එකේ බැලුවා අපිට අභිජ්ජා තියෙනවනම් ජරාවටපත් වුණා කියලා දැක්කහම අපිට ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. අන්න ව්‍යාපාදේ හටගත්තා. සිතට ඇතුළු වුණා නෙමෙයි හට ගැනීමක් කියන එක තියෙනවා. දැන් අපි දැන් වට හතරක් ගිහින් තියෙනවා. දැන් ආපහු දැන් පස්වෙනි රවුම. මේ පස්වෙනි රවුම හරියට හතරවෙනි රවුම වගේම තමයි. ඒ කියන්නේ අපි මේ තුන්වෙනි රවුම වගේම තමයි. මේකේ මේ සංඥාව අපි උස්සනොයි පටිග අනුසයෙන්. හැබැයි අයි ඉන්නේ අවිද්‍යාවට. එතට ආපහු තව රවුමක් අපි කරපෝනවා. දැන් රවුම් හයක් දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා මේ මානිය වගේට අයිති වෙන රවුම සංඥාව අපි පටිග අනුසයෙන් උස්සමු. ඉතින් මේ වෙනකොට අර මුලින් වට දෙකක් කරකෝල ඇති වෙච්ච දෝමනස්සය කියන එක සිතට ඇතුල් වෙනවා. දැන් සිතේ තියෙනවා ඒ. දැන් වට හයක් ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට දැන් අපිට තීන මිද්දිය කියන එක හට ගන්නවා. වට හයක් ගියන් පස්සේ තීන මිද්ද ස්වභාවය හට ගන්නවා. සිතට ඇතුල් වෙන්නේ නැහැ. නමුත් සිතේ හට ගැනීමක් කියන එක තියෙනවා. අර දෝමනස්සයත් මේකේ ලැග් එකක් තියෙනවා. මුලින් හටගත්ත පස්සේ ඇතුල් වෙනවා. අන්න ඒ වගේම තමයි මේ තීන මිද්දිය කියන එක. මේ වෙලාවේදී අපි තීරණයක් ගන්නවා. මේක සාතයි කියලා තීරණය කරන්න බෑයි කියලා. මේ අවිද්‍යාශ්‍රයේ අවිද්‍යාශ්‍රයෙන් තියෙන්නේ මේක. ඔය යම් කිසි දෙයක් කරකෝල ඇති වෙන ආස්වාදයේ කියන එක අවිද්‍යාශ්‍රයට ගිහින් තියෙනවා. දැන් මෙයා කියනවා මේක නම් සාතයි කියලා තීරණයක් ගන්න බෑයි කියලා. නමුත් ඉතින් අපි අතහරින්නේ නැහැ. තව රවුම් දෙකක් අපි කරකෝන. දැන් මේ වෙනකොට මේ හත්වෙනි රවුම මේ පෙන්නන්නේ. හත්වෙනි රවුම වෙනකොට ආපහු අපි පටිගනුසයෙන් උස්සන්නේ අපේ අපිට දෝමනස්සය කියන්නේ අවිද්‍යාවට අයිති වෙන දෝමනස්සයයි ව්‍යාපාදයේ දෙකම සිතට ඇතුල් වෙලා තියෙනවා. ඊළඟට අටවෙනි රවුම වෙනකොට මානීන් කරන එක පටිගනුසයෙන් උස්සන්නේ දෝමනස්සයයි ව්‍යාපාදයේ සිතේ. දැන් පේනවද කරකවන්න කරකවන්න මොකද වෙන්නේ? එන්න එන්න මේව අපේ සිතට ඇතුල් වෙනවා කියන එක තියෙනවා. ඉතින් වට අටක් දැන් අපි පෙන්වලා තියෙන වට අටක් වට අටක් ගියාට පස්සේ ඒ පුද්ගලයා තීන මිද්ද ස්වභාවයට පත් වෙලා තියෙනවා. තීන මිද්ද සිතටම ඇතුල් වෙනවා. හය රවුමින් දසින මිද්ද හටගත්තා. දැන් සිතට ඇතුල් වීම කියන එක තියෙනවා. ඉතින් මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. අපි තවත් වට කරකෝ කරකෝ යන්න. ඉතින් මේක මතක තියාගන්න පුළුවන් ඔය පාසල් වල පන්තිත් එක්ක බැලුවාම ඉස්සර ගත්තාම ඉතින් ඔය පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ ළමයින්ට ගත්තාම ඉතින් දෝමනස්සය කියන එක හට ගන්නවා. ඉතින් උගලන්ට මතක ඇති පොඩි කාලේ අර ගියාම අර ගල් ලෑල්ලයි ගල් පුරයි අරගෙන අරකේ බරබරාස් ගාලා ලියනවා නේද? ඒකම ඇතිනේ දෝමනස්සේ ඇති වෙන්න. එතකොට ඔය 3 4 පන්තිය එනකොට ඔය ඒ කට්ටියට හිතෙන්නේ මේක මේව ෆික්ස් කරන්න පුළුවන් කියලා දෝමනස්සේ. දැන් මාත් එක්ක වැඩ කරන යුරෝපීන් කෙනෙක් කියන ඔය කාලේ ඔය 3 4 පන්තිය ළමයි හිතන්නේ ඒගොල්ලෝ නිකන් වෙනි ප්ලැනට් ටේකින් ආවා වගේ කියලා. මොකක් හරි එකක් කැඩුනහම ටක් ගාලා ගිව් ඉට් ටු මී කියන වෙනත් දෙන්න මට දෙන්න කියලා. එයාට ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඉතින් බල්ලවිල්ලා ආපහු ඒක එයාම දෙනවා. එතකොට එයා හිතනවා මේ 3 4 කාලෙදි මේව ෆික්ස් කරන්න පුළුවන් කියලා. එතකොට 5 6 වෙනකොට මෙයාට දෝමනස්සය තියෙනවා. මොකද ෆික්ස් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ගණිතය ඕනෙක කෙනාට ඉතිහාසය උගන්වනවා. ඉතිහාසය ඉගෙන ගන්න කැමති කෙනාට ගණිතය උගන්වනවා නේද? එතකොට ඉතින් ওই විදිහට ගත්තාම මේක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? 7 8 වෙනකොට ඉතින් ව්‍යාපාදේ කියන එක තියෙනවා. 9 10 වෙනකොට තීන මිද්දේ. දීකනේ අර ඕලෙව විභාගෙ තියන්නේ මේක කම්මැලියද කියලා බලන්න නේද? 10 වෙනි පන්තියේ ඉතර වෙනකොට. 11 12 වෙනකොට උද්දච්ච. ඒක නම් හොඳට පේනවනේ. ඒ ලෙවල් කරන ළමයි හොඳට තියෙනවනේ උද්දච්ච ස්වභාවය නේද? සයන්ස් ටිකක් පොඩ්ඩක් අටේ ගාගත්තා නම් ඉතින් කල්පනා කරනවා තාත්තා නෙමෙයි අම්මා නෙමෙයි දන්නේ මම තමයි දන්නේ කියලා. ආදී වශයෙන් මේක තියෙනවා. 13 14 වෙනකොට උන්න එයාට තියෙනවා විචිකිච්ඡා. උදේකින්ද විශ්වවිද්‍යාලයට යනවා. එතකොට විචිකිච්ඡා වැඩි කරගෙන ආපහු එන්නේ එළියට නේද? එතකොට ওই විදිහට අර මතක තියාගන්න පුළුවන්කම කියන එක තියෙනවා මේ වට කරකෝ කරකෝ යන ස්වභාවය කියන එක. එතකොට අපි එහෙමනම් අපි හිටියේ පස්වෙනි ස්ලයිඩ් එකේ අපි කාමච්ඡන්දේ කියන එක හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඉතින් මේක වටකෝ කරකෝ ගිහිල්ලා ඉතින් තීන විද්ද හිටන ඒව ඇති වෙන හැටි මේක පෙන්වනවා. එවන අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා කාරණා තුනක් ලකුණු කරලා තියෙනවා. 1 කබලින්කාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියලා රතු පාටින් දාලා තිනවා, 3 ජාති ඉඳන් ජරාවට යනවා කියලා. මේක මැද්දෙන් රේඛාවක් ඇඳලා තියෙනවා ඕගලන්ට පේනවා උපේක්ඛා අප්‍රමාණිය දක්වා යන්නා වූ එකක්. එතකොට කෙනෙකුට ව්‍යාපාදයේ කියන එක එහෙම තියෙනවා නම් ඉතින් එයා දැනගන්න ඕන තමන් ලිස්සන තත්ත්වයට පත් වෙලා කියලා. මොකද මිනිස්සුන්ට එකපාරට මේ අභිජ්ජාව වගේ දේවල් වෙලක් වෙලාවට තේරෙන්නේ නැහැ. ටිකක් වටකරකෝලා ගියාට පස්සේ තමයි අර ව්‍යාපාදේ තරහ වගේ ගතියට ගියාන් පස්සේ තමයි එයා දන්නේ. ඉතින් එහෙනම් තමන් ව්‍යාපාදී ඇති වුණා නම් එහෙනම් තමන්ට තේරෙන්න ඕනේ මම දැන් ලිස්සන තත්ත්වයට පත් වෙලා තමයි ඉන්නේ කියලා. එතකොට එහෙමනම් අපිට පේනවා ව්‍යාපාදේ නොවෙන්න නම් අපිට අභිජ්ජාව කියන එක නොවෙන්න ඕනේ කියලා. මොකද අභිජ්ජා වුණා නම් තමයි ව්‍යාපාද. මං කියන්නේ අර මගේ සීයා කෑම කන්න ගියාම හැමදාම තරහ යනවා. එතකොට එයාට හැමදාම තරහ යන්නේ මොකද? අර කෑමට තිබුණා වූ පොඩි කාලේ කාලා ඇති වුණා වූ ඒ රසයට තිබුණා වූ අභිජ්ජාව නේද? ඒක නිසා තමයි එයාට ව්‍යාපාදී කියන එක තියෙන්නේ. අර කතහැරලා නම් මේ කතාවක් ජීවත් වෙන්නේ නේ ආහාර ගන්න කියන අර්ථයේ තියෙනවා. එතකොට දැන් ව්‍යාපාදී ඇති වුණා නම් අපි දන්නවා අපි කාමච්ඡන්දයෙන් පස්සේ වට දෙකක් කරකෝලයි මේක ඇවිල්ලා තියෙන්නේ. නවත්තන්නේ නැතුව කාමච්ඡන්දේ ඇති වුණා නම් ඒ කියන්නේ අපි මේ රූපේ. එහෙනම් අපි රූපේ කියන එක විමසනවා. ඉතින් ওই රූපේ කියන එක මේ හොඳට මෙන්න මේකෙන් විමසලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මම නම් මේක දැකපු ගමන් මේ 1 2 3 දැකපු ගමන් මේ කෙලින්ම අපනිත චේතෝ විමුක්තිය කියන එකට ගියා. ඒක යන්න තේරුම් ගන්න නම් තමන්ට කල්පනා කරන්න ඕනේ අපිට මේ අභිජ්ජාව කියන එක නැති වෙන්න ඕනේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ මේ අනිත්‍යයි කියන එක. ඒ වගේම මේ ජාති දරා ව්‍යාධි මරණය කියන එක හැම සත්‍යයටම සාධාරණයි කියන එක තමන්ට තේරෙන්න. ඉතින් මෙතෙන්දී තමන්ට මේ හොඳට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුන්වෙනි කාරණාවෙන් පටන් ගන්න. එතකොට තමන්ට තරහ ගිහිල්ලා තියෙන ව්‍යාපාද අවස්ථාවේදී අපි රූපය විචාරුවා වගේ මේකෙත් ගැඹුරටම නිසා විස්සලා බලන්න පුළුවන්. තමන් දැන් ජරාවටපත් වෙලා තියෙනවා. ඉතින් ජරාවටපත් වෙලා තියෙනවා නම් දැන් ඉතින් තව ඉස්සරහට තමන්ට හම්බෙන්න තියෙන්නේ මොකක්ද? ව්‍යාධියයි මරණයයි පයිප්ලයින් එකේ තියෙන පාර්සල් එකේ ওই දෙක තමයි එන්නේ තියෙන්නේ නේද? එතකොට එහෙනම් Tamanට පේනවා ඉතින් මැරෙනවා නම් මේ නිත්‍යභාවයක් කියන එක තියෙනවද කියන එක. එතකොට නිත්‍යභාවයක් නැtei කියන එක ගත්තාම එහෙනම් මෙතන මේ අත්තා ඉදන් නිත්‍යට තියෙන කතාව Tamanට පේනවා. මෙතෙන් ජැක් එකක් ගහලායි මේක තියෙන්නේ. එතකොට එහෙනම් නිත්‍යභාවයක් නැත්තම් මේක කඩාගෙන වැටෙනවා. මේක කඩාගෙන වැටෙනවා නම් එහෙනම් මොකද්ද මම මේ අත්තා කියලා අල්ලගෙන ඉන්නේ. එහෙනම් කබලින්කාර ආහාරය. අන්න පේනවා මේ தත්ත්වයට ගිහිල්ලත් අපි පෙන්වන මේ ප්‍රශ්නේ තියෙන්නේ කබලින්කාර ආහාරයෙන් තමයි කියන්නේ. රූපේ නිසා තමයි මේක කියලා. අන්න එදින්දි උපේක්ඛා ප්‍රමාණයට ගිහිල්ලා කෙනෙකුට ඒ පුලුවන්කම තියෙනවා අප්‍රණිත චේතෝ විමුක්තිය දක්වා යන්න. ඉතින් ඒකට තමයි කොයිතරම් දුරට මේ ජාති ජරා ව්‍යාධි මරණ බල්ල දිනනද කියන එක අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත්වෙනි ස්ලයිඩ් එකට. මේ හත්වෙනි ස්ලයිඩ් එකේ මේ මෙත්ත සූත්‍ර භාවනාව කියන එක මෙතන ලියලා තියෙනවා. එතකොට අර 1 2 3 කියන එක මේකේ තියෙනවා. මෙතන ලියලා තියෙනවා පළවෙනි කාරණේ පටික්කුලයි කබලින්කාර ආහාරය අපටික්කුලයි වේදනා. ඒ කියන්නේ මේ ආහාරයේ පටික්කුලතා සංඥාව තියෙනවා. එතකොට ආහාරය කියන එක මම ඉවසන්නේ නැහැ. හැබැයි යම්කිසි වේදනාවක් මට ලැබෙනවද මම ඒකට ඉඩ දෙනවා. ඒක අපටිකුලයි කියලා අරගෙන තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ පුද්ගලයාට මේ නිර්වාණය ඇතයි කියලා විමුක්තිය කියන එක මතක් වෙනවා. ඒ කියන්නේ විමුක්තියට කෙනෙක් මෙතෙන්දී යන්න ඕනේ නැහැ. කලින් ගියා වූ විමුක්තිය තියෙනවා කියලා මතක් වෙනවා. ඒ කියන්නේ දැන් මොකක් හරි කෙනෙක් අපි හිතමු මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක මිනිස්සෙක් ප්‍රශ්නෙට විසඳුමක් දන්නවා. තව මනුස්සයෙක් ඒ ප්‍රශ්නේ විසඳුම දන්නේ නැහැ. ප්‍රශ්නෙට විසඳුම දන්නේ නැති මනුස්සයා ටිකක් හැසිරෙන විදිය, දන්න මනුස්සයා හැසිරෙන විදිය වෙනස් නේද? එයා දන්නවා මේකට විසඳුමක් තියෙනවා. ඒක නිසා මේකට අඬන්න දෙයක් නැහැ කියන අර්ථය තියෙනවා. දන්නේ නැති මනුස්සයා නම් ඒකේ හැප්පෙනවා, තරහ යනවා, කෑ ගහනවා කියන එක තියෙනවා. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඒ කියන්නේ විමුක්තියකට ගිය මනුස්සයාට තේරෙනවා මේ ලෝකේ හැප්පි හැප්පි මේ දුකේ ඉන්න ඕන කමක් ඇත්තේ නැහැ. විමුක්තිය ඇත, නිර්වාණය ඇත. අන්න ඒක මතක් වෙනවා නම් එකපාරක් ගියේ කෙනා ඒක මතක් කරගත්තම අර ඇත්තම කියනවා නම් ඔය ඕනම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන් ධර්මය. සුසුම් හෙල හෙල ඉන්න ඕනේ නැහැ. තමන් විමුක්තියකට කොවිලාකාර ගිහිල්ලා තියෙනවා නම් අන්න මෙහෙම විමුක්තියක් තියෙනවා නේද කියලා මතක් කරගත්තා නම් ඔය දැවෙන්නා වූ මේ ප්‍රශ්නයන් කියන ඒවා බොහෝම පහසුවෙන් ගැලවෙන්න පුළුවන්. අර විඤ්ඤාණ ධාරාව අරකට එක්ක දුවන්නේ නැහැ. අරක මතක් කරගන්නයි තියෙන්නේ. එතකොට ඒ නිර්වාණය ඇත විමුක්තිය මතක් වුණා නම් අන්න ඒ පුද්ගලයාට පුළුවන් මේ ආකාසඤ්ඤායතනිය කියන එකට ගමන් කරන්න. මේ කාරණා දෙකයි. මේ දෙක මතක් වීමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ රූපේ නිසා ඇතිවෙච්ච සුඛයක ලාභයි කියලා ඒක ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා අර අපි අර ස්ටෙප්ස් බැලුවා 2B ඩයග්‍රෑම් එකේ. ඉතින් මෙතන සුඛේ පරාමාස වුණා. පරාමාසයේ මෙතන අත්තා කියන එක ඇති වුණා. එතකොට ඒකයි රූපේ නිසා ඇතිවෙච්ච සුඛය ගැන විතරක් අපි කතා කරනවා. වේදනාව තියෙන සුඛේ නෙමෙයි. රූපේ නිසා හට ගන්නා වූ සුඛේ ලාභයි කියලා කියන්නේ නැත්තම් එයාට ආකාසඤ්ඤායතනෙ කියන එකට එයා යවෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා පටික්කුලයි රූපේ අපටික්කුලයි වේදනාව මේ ආකාසඤ්ඤායතනෙ නිසා ඇතිවෙනා වූ වේදනාව අපටික්කුලයි කියලා. ඒ කියන්නේ රූපය එපා කියලා කියනවා. හැබැයි අර ආකාසඤ්ඤායතන දැන් ගිහිල්ලා ඉන්නවා. ඒ වේදනාව එයා ඉවසනවා. ආකාසඤ්ඤායතන වේදනාව. අන්නේ අවස්ථාවේදී මේ පුද්ගලයා කල්පනා කරනවා නම් මේ දෙකම මගේ නෙමෙයි කියලා විමුක්තිය මතක් වෙලා නිර්වාණය කියන එකට තිනවා කියලා. අන්න එතෙන්දී යට විඥානං ඡායතනිය කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ ඔය ආකාසඤ්ඤායතනේ වේදනාව කියන එක අපිට පේනවා. ඒකත් ඇවිල්ලා මේ කුණුමාළු ටැංකියක් අස් කරලා ඇති වෙච්චා වූ වේදනාව. ඕගලංගේ ඉදර කුණුමාළු ටැංකියක් තිබිලා. ඉතින් කාලයක් ඉතින් ඔබට ලස්සන කරගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ පේනවා මේක ගඳයි. කොච්චර හිරුසුද කරත් ওই කුණුමාළු ටැංකිය ගඳයි නේද? දැන් ඒ පාර කුණුමාළු ටැංකියයි කියලා තේරුම් අරගෙන කවදාහරි මේ කුණුමාළු ටැංකිය හොඳට අස් කරනවා. සුද්ධ කරලා දානවා. අස් කරලා ඉතින් මාළුන් ගැන තයින් වෙලා තමයි මේ කියන්නේ. ඉතින් යාළුවෙකුට එහෙම කියනවා අතපයත් මෙහෙම කරලා මං අද හොඳයි කුණුමාළු ටැංකිය සුද්ධ කළා කියලා. හැබැයි ඉතින් එතකොට දැන් බොහොම සන්තෝෂයි. හැබැයි යාළුවා අහනවා මොකද්ද සුද්ධ කළේ? සුද්ධ කළා දිනේ කුණුමාළු. කුණුමාළු වලින් තොරව කියන්න බෑනේ. අස්කලා කිව්වනම් කුණුමාළු. ඉතින් මේක තමයි මේ කුණුමාළු ටැංකිය නේද? එතකොට ඒක අස් කළා. ඉතින් ඒකන්නේ ආකාසඤ්ඤායතන ඒක වේදනාව. ඒක තේරුම් ගන්නවා මේකත් මේ කුණුමාළු ටැංකිය අස් කළයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වේදනාවට ඇති කියන තණ්හාව ඉවත් වෙනවා. ධන විඥානං ඡායතනිය කියන එකට තමයි යන්නේ. එතකොට මේක පෙන්වන්න පුළුවන් ඔය මෙතන තියෙනවා ඩයමන්ඩ් එකක්. ඉතින් බොහෝ දෙනෙක් මේක දන්නවා. ඒ කියන්නේ වේදනාවෙන් ඉඳන් චේතනාවට, චේතනාවෙන් ඉඳන් ඉදං සච්ඡාබිනිවෙස කාය ග්‍රන්ථේ, ඉදං සච්ඡාබිනිවෙස කාය ග්‍රන්ථේ ඉඳන් මෙතන භයාගති, භයාගති ඉඳන් වේදනාව දක්වා. එතකොට මේ ඩයමන්ඩ් එකේ දිගේ ධාරාව ගලනවා. ඉතින් මේ ධාරාව ගලන එකේ මෙන්න මේ දෙකක් අපි කපනවා. මොකද්ද? බයගති ඉඳන් වේදනාවට එන එකයි, වේදනාව ඉඳන් චේතනාවට එන එකයි. එක කපලා තමයි මේ විඥානං ඡායතනිය කියන එකට තමන්ගේ යනවා කියන එක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ආකාසඤ්ඤායතන නිසා ඇතිවෙන දිට්ඨිය ගන්නේ නැතුව, තමාම මේ කියන දිට්ඨිය ලාභයක් වශයෙන් ගන්නේ නැතුව. ඒ කියන්නේ අපේ තියෙන මොකක් හරි එකක් අතාරිනොත් තව එකක් අල්ලගන්න. රූපය අතහැරලා වේදනාවත් එක්ක තියෙන එකක් ගන්නවා. ආකාසඤ්ඤායතන ගියා. ආකාසඤ්ඤායතනේ වේදනාව, ඒක නිසා දික්කියක්. එතකොට ඒක අල්ලගෙන ඉන්නේ නැත්තම් ඒක අතහරිනවා නම් අන්න විඥානං ඡායතනෙ කියන එකට එනවා. ඊළඟට තුන්වෙනි වාක්‍යයේ මේක පෙන්නනවා පටික්කුලයි වේදනාව. වේදනාව එපා කියලා කියනවා. අපටික්කුලයි චිත්ත සංස්කාර. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන් තාම ඉවසනවා. ඒක හරියට අර බයිසිකල් එකක පැඩල් දෙකක් තියෙනව නේද? මං කියනවා මේ පැත්ත මං පදින්නේ, හැබැයි අනිත් පැත්ත මං පදින්න කැමතියි කියන එක වාගේ. අන්න ඒ වගේ කතාවක් තමයි මේ පෙන්වන්නේ. අන්න ඒ වෙලාවේදී යාට කල්පනා වෙනවා නම් මේ විමුක්තිය ඇත කියලා, නිර්වාණය ඇතේ කියලා. ඒ වෙලාවේදී යාට ආකින් චන්නායතනිය කියන එක යාට ඇති වෙනවා. ඒකේ අර ඩයමන්ඩ් එක වගේ එකේ ඒ අවස්ථාවේදී යා කපනවා මේ වේදනාව ඉදන් චේතනාවට තියෙන රේඛාවයි, චේතනාව ඉදන් ඉදන් සත්‍ය දක්වා යන්නව පාත් එක එක කපනවා. ඒ දෙක කපලා තමයි ඒ ආකින්චන්නායතනය කියන එක තියෙන්නේ. ඉතින් අර ක්ලාසස් ගැන තියනවා නම් ඉතින් ක්ලාස් නැති කියන එක තමයි ඔබ පෙන්වන්නේ. ඊළඟට ආපහු පෙන්වනවා මේ පටික්කුලයි වේදනාව, අපටික්කුලයි ආකින්චන්නායතන සංඥාව කියලා. ඉතින් මේ වෙලාවේදී මේ පුද්ගලයාට මේ දෙකම මගේ නෙමෙයි කියලා කල්පනා වෙනවා නම් උත්තර තුනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ උත්තර තුන තමයි සඥාව මගේ නෙමෙයි කියලා ගත්තාම ශුන්‍යතා චේතෝ විමුක්තිය. ඇයි මෙතන තියෙනවනේ අපටිකොලයි කියලා ආකින්චන්නා එතන සඥාව. ඒ සඥාව මගේ නෙමෙයි කිව්වොත් ශුන්‍යතා චේතෝ විමුක්තිය. ඊට පස්සේ ඒ සඥාව දුකයි කියලා ගත්තොත් අප්පනිත චේතෝ විමුක්තිය. ඊළඟට සංස්කාර මගේ නෙමෙයි කියලා ගත්තොත් දේව සඥා නා සඥා ඇත. ඔන්න ඔය තුන කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔය පටිසම්භිදා මග්ගේ ඒ සිංහල පොතේ නම් පිටුව 71 ඒක තිබෙනා උදාර්මයක්. ඒකේ පෙන්නනවා මේ මෙත්තාව කියන එක බොජ්ජංගේ කාරණා හත මගින් ට්‍රේන් කරනවා කියන එක. එතකොට ඒකේ පෙන්නනවා මේ සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ සතින් උපට්ට පෙත්ති සති සම්බුද්ධංගා පරිභාවිතා හෝති මිත්තා චේතෝ විමුක්තිය කියලා මේක පෙන්නනවා. ඒ කියන්නේ මොකද්ද? මේ සීල සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා, කේමිනෝ හොන්ති කියලා කියන්නේ බය රහිතෝ වෙත්වා, සුඛිනෝ හොන්ති කියලා කිව්වහම සුවපත් වෙත්වා කියලා නම් කිසි කෙනෙක් සිහි එළඹවනවා නම් මෙත්තා චේතෝ විමුක්ති සති සම්බුද්ධංගේ මගින් පරිභාවිතා වුණා කියලා කියනවා. ට්‍රේන් කළා කියලා පෙනිට්‍රේට. ඒ කියන්නේ මෙත්තාව ට්‍රේන් කරන්න පුළුවන් මේ බොජ්ජංගේ කාරණා හතේ. එතකොට ඊළඟට පෙන්නනෝ සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ ප්‍රඥාය පවිචිනති ධම්ම විචේ සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ නුක්ති කියලා. ප්‍රඥාය පවිචිනති කියලා කියන්නේ ප්‍රඥාව විමසනවා කියන එකයි. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේට් විත් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එකයි. අන්න එතෙන්දි ධම්ම විචේ සම්බොජ්ජංගේ විසින් පරිභාවිතා වුණා කියලා කියන මෙත්තා චේතෝ විමුක්ති. ඒ කියන්නේ මෙත්තා චේතෝ විමුක්තියට තව ට්‍රේනින් දීලා තියෙනවා. ඊළඟට පෙන්වනවා සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ විරියම් පග්ගං ආති විරිය සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්තිය කියලා. ඒ කියන්නේ විරියම් ප්‍රග්ඝා කෙරෙනවා නම් විරිය සම්බොජ්ජංගේ විසින් පරිභාවිතා වුණා කියලා කියනවා. ආභව පෙන්නනෝ සබ්බේ සත්තා විරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ පරිලාහං. පරිලාහං කිව්වම මේ ඇංගිෂ් පීව කියන එක තියෙනවා. පරිදාහය කියලා කියනවා. පටිප්ප සම්බේති ප්‍රීති සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්තිය කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ බලන්න අපි මෙත්තාව පවත්වාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. මෙතන මේ පුටුවේ වාඩි වෙලා හැමෝටම මෙත්තාව පවත්වාගෙන ඉන්නවා. හැබැයි තමන්ගේ කොන්ද රිදෙනවා, පිටිපස්ස රිදෙනවා. දැන් මොකද වෙන්නේ? කමන්ට නැගිටලා යන්න හිතෙනවා නේ. මෙත්තාව එතනින් අයින් වෙනවා. දැන් බලන්න දැන් තමන්ට මේ භාවනා කරගෙන යනකොට ඒ මෙත්තාව පවත්වාගෙන ඉන්නකොට තමන්ට ප්‍රීතියක් තියෙනවනේ. අනිත්‍යගේ දුක නැති වෙන්නේ කියලා කියනකොට තමන්ට ප්‍රීතියක් එහෙම තියෙනවනේ. තමන්ට මෙතනම ඉඳගෙන අර මෙත්තා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ප්‍රීතිය තියෙනවනේ අර කායිකව තමන්ට දැවෙන්නා වූ පීඩාව කියන එක, කොන්ද රිදෙනවා කියන එක එහෙම නැති වෙනවා. ඒ නිසා මෙත්තාව පවත්තන්න පුළුවන්. අපි ඕන වෙලාවක ඔය හරි රිදෙනවනේ. ඕන වෙලාවක ඕකයි තියෙන්නේ අපේ ශරීරේ, නොදන්නාකම විතරයි තියෙන්නේ. බැලුවහම කොහේ හරි රිදෙන දුක මොන තමයි ඉන්නේ? ඇඳේ හිටියා වුණත් ඔච්චරනේ. පත් වෙලා හරි තියෙන්නේ. එතකොට අර මෙත්තාවෙන් අර ප්‍රීතිය එහෙම තියෙනවනම් කායික පරිදාහය කියන එක ඒක නෑ. එහෙනම් මෙත්තාව පවත්තන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔය පෙන්නන්නේ. එතකොට අර පරිදාය සංසිඳ වෙනවනම් කාය පීඩණිය දැවෙන්නේ නෑ. ඒක නිසා ප්‍රීති සම්බොජ්ජංගේ මගින් මෙත්තාව පරිභාවිතා වුණා කියලා කියනවා. සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ දුක්තුල්ලං පටිප්ප සම්බේති පස්සද්ධි සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ යුක්ති කියලා කියනවා. ඒ දුක්තුල්ල භාවය කියලා කියන්නේ ඔය මෝරල් කරප්ෂන් කියලා කියන්නේ. ඒ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසය එහෙම තියෙනවා නම් දුක්තුල්ල භාවය කියන එක ඒක තියෙනවා. එතකොට ඒව නැත්තම්, ඒවෙන් දැවෙන්නේ නැත්තම් අන්න අපිට ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ මගින් පරිභාවිතා වුණා කියලා ඒක කියවෙනවා. එතකොට ඔය පස්සද්ධි සම්බොජ්ජංගේ එනකොට ඒකෙදි විඥානීය කියන එක ඇතුළත පිටරනවා. මොකද ප්‍රීතිය කියන එක තියෙනවා නම් මං කිව්වේ කුටේ වාඩිලා ඉන්නකොට රිදෙනවන්නේ නැගිටලා යන්න හිත. ඒ නැගිටලා යන්න හිතෙන්නේ මොකට? තව හොඳ සැප පුටුවක් තියෙනවද කියලා හොයන්න. සැප පහසු ආසනයක් මට මේ දුක නැති වෙන්න යම් කිසි දෙයක් තියෙනවා. ඒ කියන්නේ විඥාන ධාරාව අපි ගමන් කරවනෝ කොහේ හරි මේ ලෝකේ ගාඩන් එක වේවා කොහේ හරි වස්තුන් හරහා ගමන් කරනවා. ඒ කියන්නේ විඥානේ ඇතුළත පිටන්නේ, විඥානේ පිටතට යනවා. එතකොට මේකේ තමන්ට ප්‍රීතිය තියෙනවා නම් එහෙනම් විඥානේ මේක ඇතුළත පිටනවා, ඉන්වර්ඩ්ලි කොම්පෝස් කියන එක තියෙනවා. එතකොට අර දැන් කවුරු හරි කෙනෙක් සපපුට තමන් ඉන්නකො තමන් ඉන්න සවුත් පුටෝ රෙදෙනවා, තව එක්කෙනෙක් සපපුටෝ ගෙන්නුසහ මටත් ඒ જાති එකක් හම්බුනා නම් කියලා ඊර්ෂාවන් හිතන් ඇති වෙනව නේද? එතකොට එහෙම එකක් නැහැ, දැවෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට පෙන්නන සබ්බේ සත්තා විරණෝ හොಂತಿ කේමනෝ හොಂತಿ සුඛනෝ හොಂತಿ චිත්තං සමාදාහත සමාධි සම්බොජ්ජංගා පරිභාවිතා හෝති මිත්තා චේතෝ විමුක්තිය කියලා. චිත්තය සමාදාන් කරගන්නවා නම් මිත්තා චේතෝ විමුක්තිය සමාධිය මගින් පරිභාවිතා වුණා කියලා කියනවා. ඒ කියන්නේ මිත්තාවට දැන් ට්‍රේනින් 6ක් හම්බ වුණා. ඊළඟට පෙන්නන සබ්බේ සත්තා විරණෝ හොಂತಿ කේමනෝ හොಂತಿ සුඛනෝ හොಂತಿ ඥානේන කෙලේශේ පටිසංකති උපේක්ඛා සම්බොජ්ජංගා පරිභාවිතා හෝති මෙත්තා චේතෝ නුක්තිය කියලා. ඥානේන ක්ලේශේ පටිසංකිති කියන්නේ නුවණින් කෙලසුම් ප්‍රත්‍යාවේක්ෂ කරේ කියලා. එහෙම නැත්නම් කියනවා රිෆ්ලෙක්ට්ස් ඔන් ඩිෆයිල්මන්ට්ස් විත් නොලෙජ් කියලා. දැන් අන්නේ අවස්ථාවේදී මේ ශික්ෂාව කියන එක, නිබ්බිදාව කියන එක, ඒ සම්පූර්ණ කිරීම කියන එක සිද්ධ වෙනවා. මේ කාරණා හතෙන්. එතකොට මේකම තමයි අපි ওই ඊළඟ ස්ලයිඩ් එකේ ලියලා තියෙන්නේ. අපි එහෙමනම් 9 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන ලියලා තියෙනවා මේ මෙත්ත සුත්ත භාවනාව කියන එක, මේ ඕගොල්ලෝ කරන භාවනාව ඉස්සෙල්ලා තිබුණා වූ කාරණා 7 තමයි මේකේ මේ ලියලා තියෙන්නේ. මොකද්ද මේක පෙන්නන්නේ? අපි දන්නවා මේ අවිජ්ජාව කියන එක දිනනවා නම් අපිට කාමච්ඡන්දේ ඇති වෙනවා. අවිජ්ජාවෙන් කාමච්ඡන්දේ, කාමච්ඡන්දේ ඇති වුණා නම් වටකර කිව්ව ව්‍යාපාදී කියන එක ඇති වෙනවා. ඉතින් ව්‍යාපාදී ඇති වුණායින් පස්සේ අපි එහෙමනම් අපි මේකේ රූපේ વિચારනවා කියලා ඉස්සෙල්ලා පෙන්නවා නේද? ව්‍යාපාදී ඇති උනේ මොකද? කාමච්ඡන්දයෙන් පස්සේ වට කරපෝ. කාමච්ඡන්දය ඇති උනේ මොකද? රූපයෙන් පස්සේ මම වට දෙකක් කරපෝලා කියන එක තියෙනවා. ඉතින් අර බ්ලේම් ගේම් එක ආවන් ඒරියා 1 and 2 2 2 වලින් 3 වලට ගියා. චේතනාව ප්‍රශ්න කළා. යැංගිල දෙකලක මගේ නිමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලෝ ගැන තේකොළ හරිනේ. ඒ කියන්නේ කබලින් කර ආහාරේ රූපේ තමයි කියන්නේ. එවනම් ඒ කියන්නේ මොකද්ද? මේ කායානුපස්සනාව. ඒ රූපය ගැන තිබින්නා වූ ਵਿਚාරය කියන එක එතන තියෙනවා. ඊළඟට ධම්මවිචයේ සම්බොජ්ජංගේ කරන්නේ මොකද්ද? අර මේකේ රිසල්ට් එකක් තියෙනවානේ. මොකද්ද මේක ඇති වෙන්නේ? මේ රූපය නිසා ඇති වෙන්නේ මෝහය කියන එක. රූපය නිසා ඇති වෙනා වූ මෝහය කියන්නේ ප්‍රතිඵලය කියන එක විමසන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා තයෝ ධම්ම සූත්‍රය අපි බලලා තියෙනවා. තීන විද්‍යය තියෙනවා නම් ඒකෙන් 1.3 තීන විද්‍යය ඒකෙන් ඇති වෙන්නේ මෝහයයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට රූපය නිසා ඇති වෙන ප්‍රතිඵලය තමයි ධම්මවිචයෙන් විමසන්න. ඊළඟට විරිය සම්පොජ්ජංගය කියන එක අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ කෝසජ්ජය කියන එක ඇති නොවෙන්න. මේක නොවීමට විරිය. මොකද මම මොකක් හරි රූපයක් ගත්තා නම් වට දෙකක් කරකෙව්වා, කාමච්ඡන්දේ ඇති වුණා, තව වට දෙකක් කරකෙව්වා. ඊට පස්සේ මට ව්‍යාපාදේ තව දෙකක් ගියාන් පස්සේ ඉතින් මට වට අටක් යනකොට තීන මිද්දේ. ඉතින් තීන මිද්දේ ආව නම් ඔන්න කෝසජ්ජ ස්වභාවය කියන එක තමයි ඇති වෙන්නේ. එහෙමනම් මේ රූපය නිසානේ මගේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමනම් ඒක නොවෙන්න තමයි මම මේ විරියක් කියන එක ගන්න. ඊළඟට පෙන්නනවා ප්‍රීති සම්බොජ්ජංගය කියන එක අපි භාවිතා කරනවා. ඒකෙන් මොකටද? අර පරිලාහය රූපේ නිසා අපේ දැවීම කියන එක තියෙනවා. පුටුවේ වාඩිලා ඉන්නකොට රිදෙනවා කියන එක තියෙනවා. ප්‍රීතිය තියෙනවනම් අන්න ඒ ප්‍රශ්නේ කියන එක තමන්ට නෑ. මට දැවෙනවා පිච්චෙන මොකද අවධානයේ තියෙන්නේ අර ප්‍රීතියට. නැත්තම් ඉතින් මේ රූපයන්ගෙන් අපි දැවෙනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක දෙපැත්තයි තියෙන්නේ. එක්කෝ අපි ධානයන්ට යන්න ඕනි, නැත්තම් ඉතින් රූපයත් අල්ලගෙන දුකේ ඉන්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරු භාවිතා කළේ අර විහාර 4. දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, ආනෙන්ජ විහාර, අරිය විහාර. ඒ විහාර භාවිතා කරනවා ඇර අනිත් ක්‍රමයකින් ඉන්න බෑ. මහා නාමයටත් කිව්ව එකයි මේ වයින් නම් දැවෙනවා පිච්චෙනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට පෙන්නන මේ පස්සද්ධි සම්බොජ්ජංගේ කියන එක අපි භාවිතා කරනවා. ඒ ඊර්ෂ්‍යාව, ඒ මක්කේ පලාසේ මච්චරිය දුත්තුල භාවයේ කියන්නේ රූපේ නිසායි මේවා ඇති වෙන්නේ. රූපේ නිසා ඊර්ෂ්‍යා වෙන්නේ නේද? එතකොට මේවා අපි අයින් කරනවා කියන එක සඳහා පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට සමාධි සම්බොජ්ජංගය කියන එක භාවිතා කරනවා අපි. අර හතර නැති වෙන්න. ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ පලාසේ කියන ඒවා මට එපා කියන්න. ඒ සමාධි සම්බොජ්ජංගයේ සිත එකහුව කරගන්නවා. සමාදම් කරගන්නවා මට ඊර්ෂ්‍යාව එපා. මට මක්කේපා පලාසේපා කියලා සමාදම් කරගන්න. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගය කියන එක අපි භාවිතා කරනවා. මේ සාතීය කියන එක අයින් කරන්න. මේවා එකක්වත් ලාභයි කියලා ගන්නෙ නෑ. මතකද, ලාභයි කියලා ගත්තොත් අපේ අත්තවාද උපාදානෙ ඉඳන් අත්තභාව ප්‍රතිලාභය දක්වා වෙන්නා වූ එක සම්පූර්ණයෙන් නැති වෙනවා. එතකොට ඉතින් කෙනෙකුට මෙතන අර අපි වඩුවාසුන් නැහැගේ කතාව සාකච්ඡා කරලා තියෙනවා. මතකද අර ලී කෑල් වඩුවාසුන් නැහැ, ලී වලට සලකන්නේ නැහැ කියලා, හදන්නා වූ භාණ්ඩ කැඩෙනවා කියලා දැනගෙන නේද? ඉතින් ඒ අර්ථය ගන්න පුළුවන්. ඉතින් රහතන් වහන්සේ නම් හොඳ උදාහරණයක් දුන්නා. ඉතින් ඔය අර කුණු මාළු ටැංකියේ කතාව, කුණු මාළු ටැංකියේ කියලා තමයි දැනගෙන හිටින්නේ. ඉතින් ඒ පාරේ කුණු මාළු ටැංකිය කියන එක සුද්ධ කළා. ඊට පස්සේ ඒ මිනිස්සයා කියනවා දැන් නම් බොහොම හතත් ගා පීදදා කියනවා, අද නම් බොහොම හොඳයි. මොකද ඒ කුණු මාළු ටැංකිය අයින් කළා. ඒ කියන්නේ සුබයි දැන් කියන අර්ථය කියන එක තියෙනවා. එතකොට මේක තමයි ඕගොල්ලන්ගේ මේ භාවනාව. මේ භාවනාවේ කාරණා ටික තමයි අර අපි ඉස්සෙල්ල 6 වෙනි 8 වෙනි ස්ලයිඩ් එකේ තියෙන එක තමයි අපි මෙතනින් මේ විස්තර කරලා ලියලා තියෙන්නේ. එතකොට දැන් මේක අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊතුරු භාවනා ටිකක් බලන්න. දැන් මෙතන අපි මේ කතා කරන්නේ කරුණා භාවනාව. මෙතෙන්දී අපි ගන්නවා අර පටික්කුලයි කබලින්කාර ආහාරය, අපටික්කුලයි වේදනාව, අර කුණුමාළු ටැංකියේ අස්ක්‍රීමෙන් ඇති වෙන්නා වූ වේදනාව. ඒ කියන්නේ ආකාස සංඥායතන වේදනාව කියන්නේ නැතු මෙහෙම කිව්වහම ටිකක් හොඳට වදිනවා. ඒකෙදි පේනවා මේ කුණුමාළු ටැංකිය අස් කළයි මම මේක හොඳයි කියලා කියන්නේ කියලා. ඒකේ ඒ වේදනාව නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් තියෙනවා. ආකාස සංඥායතන වේදනාව නිසා ඇතිවෙන ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵලයේ පහ කිරීම තමයි අපි බොජ්ජංගී කියන්නේ භාවිතා කරන්න බලන්න. අපි ඉස්සෙල්ලා භාවිතා කළේ මේ රූපේ ਵਿਚාරෝ රූපේ නිසා ඇතිවෙනා වූ ප්‍රශ්න. දැන් අපි මේ වෙලාවේදී කතා කරන්නේ මේ වේදනාව. වේදනාව තමයි ਵਿਚාරන්නේ. ඒක නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නය කියන්නේ. සුඛ සංඥාව ਵਿਚාරන්නේ. ඉතින් උපේක්ඛා සම්බොජ්ජංගේ භාවිතා කරනවා. ඉතින්දී අපිට පෙන්වනවා මේ ඊර්ෂාව කියන එක, ඊර්ෂාවේ සමුදය මතකද? මක්කේ නේද? එතකොට ඒක දැනගෙන ඒක පහ කළා. ඊට පස්සේ අපි ඒ ආකාසඤ්ඤායතනිය කියන එකට යනවා කියන එක. ඊළඟට තියෙන්නේ මුදිතා භාවනාව කියන එක. එතකොට මේ මුදිතා භාවනාව කියන එකේදී ඒ ආකාසඤ්ඤායතන වේදනාව කියන එක අපි විමසනවා. ඒක මගේ කියලා ගැනීමෙන් වෙන්නා වූ මක්කේ. ආකාසඤ්ඤාන නිසා ඇතුණු තමා යන දිට්ඨිය ලාභයක් කියලා ගන්නෙ. අපි රූපයෙන් පැනගත් ආකාසඤ්ඤායතනේ දැන් ආකාසඤ්ඤායතනේ වේදනාවක් තිනු මේක මගේ කියලා ගත්තොත් හරියන්නේ නැතන නම් ඒක ගත්තොත් අර මක්කී කියන එක ඇති වෙනවා. එතකොට ඒක පහ කළා තමයි මෙතන විඥානඤ්ඤායතනිය කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා ඔය සංඥා සංස්කාරයන්ගේ පටිලාභී උපේක්ඛා භාවනාවේදී සාකච්ඡා වෙනවා. අත්තායයි කියලා පෙර පරාමාස වෙච්ච දෙයක් තියෙනවද? අන්න ඒ දේවල් ලාභයි කියලා ගන්නෙ නැහැ. ඒක හරියට ඒක අවස්ථාව ටිකක් සියුම්. ඒක තමයි මම කියන්නේ අර ඕගොල්ලෝ ඔරලෝසුවක් එහෙම ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කළාම ඔරලෝසුව නිකන් ඉන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඕගොල්ලන්ට කලින් ඔරලෝසු හම්බෙලා තියෙනවා. පාර්සල් එහෙම හම්බෙලා තියෙනවා. එතකොට නිතරම පාර්සලයක් හැම උතලා එවුවාම මිනිස්සෙක් හිතනවා මේක නිකන් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියලා. එතකොට දැන් ඒ කියන්නේ තමන් ඕඩර් කරලා ගත්තා මේක මේගොල්ලෝ නිකන් එවන්නේ නැහැ. අර වෙල්ලට් වගේ රෙදි කෑල්ලක් තියෙන පෙට්ටියක දාලා ඒ පෙට්ටියත් උතලා ඒකත් ආපවර් බබල් රැප් සරව මේ ඔය ඔක්කොම දාලා පාර්සල් එක ආවේ නේද? එතකොට දැන් ඕක දැක්ක ගමන් ඕගොල්ලෝ හිතන්නේ මේකේ මොකක් හරි හොඳ දෙයක් තමයි තියෙන්නේ කියලා. බලු බෙට්ටක් තියෙනවා කියලා කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. අන්න ඔය අර්ථයයි තියෙන්නේ. එතකොට මේකේ කැලිටි කොක්කම ගලවලා ගලලා බැලුවාම ඉතින් පෙලක් කියලා කලින් අයියෝ මේ මොකද්ද මේ ඔරලෝසුවක් නෙවලා තියෙන්නේ. තමන්නක තොරලෝසුවක් තියෙනවා මේ වෙලා තියෙන්නේ ඔරලෝසුවක් කියන අර්ථය තියෙනවා. නමුත් අපේ සිත ඇවිල්ලා තියෙන්නේ මොකෙන් දාවේ ඕක? අර එළියේ තියෙන කොළවලින් නේද? තේරුණාද මේ කියන එක? එළිය ඇතුලේ තියෙන වස්තුව ගැන අපි හිතන්නේ මේ එළියේ තියෙන උතලා තියෙන කොළ ටිකෙන්, වටේ තියෙන කොළ ටිකෙන් මේකේ හොඳ දෙයක් ඇති, ඒක නෙමෙයි උතල එවලා තින්නේ කියලා. අන්නේ අර්ථය යෝකේ තියෙන්නේ. අර ඒ කියන්නේ අත්තායයි කියලා පෙර පරාමාස වෙච්ච දේවල්. අත්තා කියලා පෙර පරාමාස වුණේ ඉස්සර මට හොඳ ඔරලෝසුවක් හම්බුන. පොඩි කාලේ නම් හිතන්නේ ඔරලෝසුවක් නැති කාලේ ඔරලෝසුවක් හම්බුනා කියලා. බොහොම වටිනවන්නේ. එතකොට එහෙනම් ඒක අත්තා කියලා පරාමාස වෙලා තියෙනවා. අර කොළ ටික දැක්කයින් පස්සේ Tamanට අර හැංගීම කියන එක ඇති වෙනවා. ඔන්නෝ අර්ථයේ තියෙන. ඒක තමයි මේ අත්තායි කියලා පෙර පරාමාස වෙච්ච දේවල් ලාභයි කියලා ගන්නෙ නෙයි. එයා දන්නවා මේකේ හැමදාම වෙන්නේ අර බලු බෙට්ටක් වගේ ජරා ගොඩක් තමයි මේකේ හම්බ වෙන්නේ. දුකම තමයි ඇති වෙන්නේ කියලා දන්නවනම් අන්න ඒ පුද්ගලයාට රූපේක්ඛාව කියන එක නැත්තං ඉතින් අරකට රියක් කරනවා නේද? එතකොට ඒක තමයි මේ භාවනාවට කී තියෙන්නේ. ඉතින් මේක කෙටියෙන් බලන්න පුළුවන් කමක් තියෙනවා. ඕගලන්ට පේනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්යාගේ නහය මේ ඔළුව තමයි මේ සංඥාව තියෙන තැන තියෙන්නේ. එයාගේ නහය මේ කොළේට තියාගෙන යා ඉන්නේ. එතකොට එයාගේ මේ වම් බාහුව තියෙනවා ගිද්ද ලෝභේ. 11 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා. ඊළඟට කබලින්කාර ආහාරයට ඇඟිල්ල දික් කළා අත දික් කළා තියෙනවා අත. එතකොට එයාගේ මේ බෙල්ල මෙතන හරියටම වැටෙන්න නම් මේ මිද්දේ කියන තැන තමයි මේ උරුහිස්සනේ වේදනාව නේද? දකුණු අත පැත්තෙන් උරුහිස්ස චේතන. එතකොට එයාගේ දකුණු අත නම් එයා මෙහෙම බඩට හීතු කරගෙන මෙහෙම තමයි අල්ලගෙන ඉන්නේ. එතකොට ආම් එක මේ විදිහට අත දික් කරගෙන ඉන්නේ. එයාගේ කකුල් දෙක තියෙනවා, එකක් මානේ අනිත් එක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අපි දැන් ඔය සුබයි කියන විමුක්තිය කියලා කියන්නේ මෙන්න මේ අත කපන. මේ බාහුව තියෙද්දි අත කපන. අත කැපුවා නම් අන්න සුබයි කියන විමුක්තිය. ඊට පස්සේ මේ වම් බාහුව කපනවා කියලා කියන්නේ අන්න එක තමයි ආකා සංඥායතනිය කියන එකට. ඊර්ෂාව හැම පහ කරනවා. ඊළඟට ඔයගලන්ට පේනවා මෙතනින් තියෙනවා මේ අත දික් කළා එතන මක්කේ කියලා ලියලා තියෙනවා. රත්තා ඉදන් නිත්‍යයට ජැක් එකක් ගහනවා නේද? සමාධි හරි මගේ කියලා ගත්තා නම් ආකාස සංඥායතන සමාධි හරි මගේ කියලා ගත්තා නම් එහෙනම් අත්ත ඉදන් නිත්‍ය කතාවක් තියෙනවා. අන්න ඒක කපලා දැම්මා නම් අන්න ඒ ඒවා ලාභයි කියලා ගන්නෙ නැතුව තමන්ට පුළුවන්කම තියෙනවා විඥානං ඡායතනිය කියන එකට යන්න. ඊළඟට මේ වම් දකුණු බාහුව කපනවා නම් ඒ දකුණු බාහුවේදී කැපීම හේතු උතන අර සාතිය කියන එක තමයි උතනින් තමන්ට එන්නේ. ඒකත් කපල ගියා නම් තමන්ට පුළුවන් ආකින් චන්නායතනය කියන එකට යන්න. එහෙමත් නැත්නම් ඕගලන්ට මතකයි අර අපේ දැන් ආනෙන්ජ සප්පාය සූත්‍රය මතකද? අපි බැලුවනේ අර කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා. වේදනාවත් එක තියෙන කම්පිටිෂන් එක. එතකොට ඒ කම්පිටිෂන් එක ඔක්කොම අයින් කරලා දානවා. ඒව අයින් කරලා දැම්මයින් පස්සේ එයාට ආකින් චන්නායතනය කියන එකට යන්න පුළුවන්. ඒතන් සන්තන් ඒතන් පනීතන් අර ආකින්චන්නායතනම් කියලා යායන් වේදනාවේ මේක දිනන්න බැරි. ඉතින් මේක හරියට කල්පනා කරන්න පුළුවන්. ඔය මෙත්තාව පවත්තන පුද්ගලයා අන් අයට මෙත්තාව පතුරවන්න අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා නොකළ යුතුයි. එතකොට අන්න ඒ වගේ අපි කරුණාව කියන එක අපි පවත්තන. ඉතින් ඔක උදාහරණයකින් ගන්නවා නම් අපි හිතමු මේ පන්සලක මේ ඕගොල්ලෝ දවසක් යනකොට ඒකේ කුස්සියේ හරි මිදුලේ හරි කුණු ජරාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ එදා ඒක අස් කළා, හොඳට සුද්ධ කරලා දානවා. සුද්ධ කරලා දැම්මහම අර ඊළඟ අනිත් කට්ටිය ඇවිල්ලා කියනවා අනේ අද නම් හරි ලස්සනයි පන්සල හොඳට පිරිසුදුවට තියෙනවා කියලා. එතකොට තවත් පුද්ගලෙක් ඕකට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. මේගොල්ලෝ මේ අද හොඳට ඉන්නේ මම මේ සුද්ධ කරපු හින්දායි කියලා නේද? එතකොට එයා ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ආන්න ඉතින් එයාට කරුණාව කියන එක එයාගේ තියෙනවා. එතකොට ඊළඟ දවසේ අපි හිතමු ආපහු මේ මිනිස්සු ඇවිල්ලා බලනකොට දැන් ඕගොල්ලෝ පන්සල සුද්ධ කරලා තියෙනවා. මේ අනේ කවුද දන්නේ මේ පන්සල හැමදාම පිරිසුදු කරලා මේ විදිහට ලස්සනට තියාගන්නේ කියලා. Tamanටත් මේක ඇහෙනවා. ඒක ක්ලේම් කරන්නේ නැත්තම් මම තමයි කරන්නේ කියලා කලේ කියලා ක්ලේම් කරන්නේ නැත්තම් අන්න මුදිතාව. මගේ කියලා ගත්තොතින් මුදිතාවක් නෑ. මොකද මගේ කියලා ගත්තනම් මක්කේනේ. ඒක නෑ. එනම් මුදිතාව කියන එක තියෙනවා. ඊළඟට හිතන්න බලන්න තුන්වෙනි දවසේ දෙගත්තාම ආපහු අර තමන්ම තේරුම් ගන්නවා මේ මිනිස්සු මෙච්චර ප්‍රශංසා කළත් මොනවා කළත් කුණු අද මං අස් කරාට හෙට ආපහු පන්සලේට පැස්සාම හරි කුණු ටික එනවා. අනේ මිනිස්සු ඇවිල්ලා හරි හැඩි කරනවා කියන එක තියෙනවා කියන එක. ආන්න ඉතින් තමන්ට උපේක්ඛාව කියන එක තියෙනවා. එතකොට මේක තමයි මේ ඩයග්‍රාම්ස් වල තියෙන්නේ. ඉතින් කොහොමද මේක මේ භාවනාව කියන එක කරන්නේ? මේ භාවනාව කරන්න මේක භාවනාව ලේසි. මේ භාවනාවට ඕගොල්ලෝ ගන්න අපි දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියුවට අපි මේක මෙත්තා භාවනාව විතරයි අපි කරන්නේ. ඒ කියන්නේ සුභ කියන විමුක්තිය කියන එකට යන්න. දැන් අපිට පේනවා අපි මේ මෙත්තාව මේ බොජ්ජංගේ කාරණා හත මගින් ප්‍රගුණ කරන්න ඕනේ. ඒකනේ මේ පෙන්වන්නේ. ඒකත් එක්ක වඩන්න ඕනේ. එතකොට දැන් බලන්න ඔය සති සම්බොජ්ජංගේ අපි පටන් ගමු. ඒ සති සම්පොජ්ජංගේ තියෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියලා. එතකොට සමුදියේ තියෙනවා භවපච්චා ජාති. භවේ නිසා තමයි ජාතිය කියන එක. එතකොට එහෙමනම් අන්නේ කොටස තමන්ට මතු වෙනවා. ප්‍රඥාවෙන් යුතු තමන් විමසනවා. භවේ නිසා තමයි ජාතිය. එතකොට නෝණින් විමසීම කියන එක තියෙනවා. අන්න ඉතින් එහෙනම් ධම්මවිචය කියන එක ඇති වෙනවා. එහෙනම් සතියෙන් අපි පටන් ගත්තා. දැන් අපිට ධම්මවිචය කියන එක තියෙනවා. එතකොට මේ ධම්මවිචයෙන් අපි බල භාවිතා කරගෙන යනකොට එහෙනම් අපිට පේනවා ඒ ආහාරයේ අපි භාවිතා කළොත්ම අර දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාම කියන එක දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාම ඒ කාරණා ටික ඔක්කොම එනවනේ. ආහාරේ පටික්කුලතා සංඥා දෙතිස් කුණු භවාවනාව සබ්බ ලෝකේ අනවිරත සංඥාව සබ්බ සංකාරේ අනිච්ච සංඥාව මරණ සංඥා නේද. ඒකෙන් එන ඕගොල්ලෝ පළවෙනි ධානයට. පළවෙනි ධානයෙන් එන ඕගොල්ලෝ කායානුපස්සනාව. කායානුපස්සනාවේ තියෙනවා සමුදය අස්තංගමේ අනසතිය කියන එක. එතකොට ඒකෙන් වතුණා ධම්ම විචේ භවපච්චය ජාති යන විමසීම කියන එක තියෙනවා. එතකොට මේක කලයන් පස්සේ ඕගොල්ලන්ට ඇති වුණානේ අර ගොම්බෙට්ටි ඉන්න පණුවාග් කියලා දැනගෙන විරියක් ඇති වුණානේ. ගොම්බෙට්ටින් පැන ගන්න නේද? අන්න විරිය සම්පෝඥංගය. එතකොට ඒකෙම තියෙනවනේ ධානී ප්‍රීතිය. එතකොට එහෙමනම් ප්‍රීති සම්පෝඥංගය. බලන්න අර දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාම කියන එක කරනකොට එහෙමනම් අපිට තියෙනවා සති සම්පෝඥංගය, ධම්මවිචේ සම්පෝඥංගය, විරිය සම්පෝඥංගය, ප්‍රීති සම්පෝඥංගය කියලා කාරණා හතරක්ම ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න ඒකට එකතු වෙන්න ඕනි අපේ ওই 7 ස්ලයිඩ් එක. 7 ස්ලයිඩ් එකේ කාරණා තුනක් තියෙනවා. 1 2 3. අන්න ඒක තමයි පොඩ්ඩක් මෙනෙහි කරන මේ අවස්ථාවට ඇවිල්ලා. මොකද්ද මෙතනින් පෙන්වන්නේ? මගේ රූපය දැන් තමන්ගේ රූපය ගන්න. කල්පනා කරන්න අර කාරණා ටික බලලා මගේ රූපය දැන් ජරාවටපත් වෙලා තියෙනවා. තව ඉස්සරහට මට එන්න තියෙන්නේ මොකද්ද? පාර්සල් එක. මට ලෙඩ වෙන්නයි මරණයයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ළඟ ළඟම එනවා. ව්‍යාධියයි මරණය. දැන් එහෙනම් කල්පනා කරනවා මම මැරෙනවා නම් මට නිත්‍යභාවයක් තියෙනවා නෑ. එහෙමනම් අන්න දෙවෙනි කාරණාවට ආවා. අත්තා ඉඳන් නිත්‍යයට තියෙන ජැක් එක කඩාගෙන වැටෙනවා. එහෙමනම් දැන් පේනවා මම මොකද්ද මේ අත්තා කියලා අල්ලගෙන ඉන්නේ. දැන් පේනවා මේ අත්තා කියලා අල්ලගෙන තියෙන මේ කබලින්කාර ආහාරය. එතකොට මෙතන හොඳට අනිත්‍යභාවය පේනවා නේද? දැන් ඕගොල්ලන්ගේ මේ රූපය ඇති වෙලා තියෙන්නේ අතීතයේ ඕගොල්ලෝ මැරලා වැටලානේ. ඒක නිසා තමයි දැන් එකක් තියෙන්නේ. දැන් මේකට වෙලා තියෙන්නේ දැන් ජරා වෙලා ඊළඟට ව්‍යාධියයි මරණය. අනාගතයේ ඔබ හදාගත්තොත් ඔත් උච්චරයි. අන්න එහෙමනම් Tamanට පේනවා මේ මේකට වඩා වෙන දෙයක් ඇත්තේ නැහැ. මේකම තමයි මට උරුම වෙලා තියෙන්නේ කියලා අන්න අනිත්‍යභාවය හොඳට Tamanට වැටහෙනවා. එතකොට අන්මර කාරණා ටිකට ඔන්නේ අනිත්‍යභාවය කියන එක එකතු වුණායින් පස්සේ දැන් මතකද දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාවේ මෙත්තාවෙන් අපි අප්‍රමාණිට යනවා කියන එක තියෙනවා නේද? දැන් මෙතෙන්දි මෙත්තා චේතෝ විමුක්තිය කියන එකටම යන්න. ඇයි ඒ විමුක්තියට යන්නේ? මෙතෙන්දි අපේ තියෙනවා මේ අනිත්‍යභාවය කියන එක. අතන තිබිච්චා වූ දුක්ඛභාවයත් එක්ක ඇති වුණා වූ ස්වභාවය මෙතන ඇති වෙලා තියෙනවා අනිත්‍යභාවය කියන එක. මොකද ඔය නිත්‍යභාවය නිසා අපි හරියට වෙනස්කම් කියනවා කරනවානේ. ඩිස්ක්‍රිමිනේට් කරනවා. දැන් බලන්න දැන් අපි හිතමු බල්ලෙක් ඉන්නවා මිනිස්සෙක් ඉන්නවා. කාටද ඕගොල්ලෝ තැන දෙන්නේ? මිනිස්සයාට නේද? ඇයි මේ මිනිස්සයාට තැන දෙන්නේ? දැන් බලන්න මිනිස්සයා මළොත් එහෙම මොකද කරන්නේ ඔයගොල්ලෝ? බල්ලට හොඳ තැනක් දෙනවා. බල්ලගේ ඔළුවත් අත ගන්නවා. හිතන්න මේ ලෝකේ ඔක්කොම කට්ටිය මිනිස්සු මැරලා බල්ලයි වයයි විතරයි ඉන්නේ. දැන් එවන බල්ලගේ ඔළුවත් අත ගන්නවා බල්ලයිමයි අපි දෙන්නත් එක්ක ඉන්නුයි කියනවා නේ. එතකොට දැන් පේනවද මේ නිත්‍යභාවයේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් ඊළඟට හිතන්න බලන්න මිනිස්සෙක් ඉන්නවා දෙවි කෙනෙක් ඉන්නවා. කාටද තැන දෙන්නේ? දෙවියන්ට. දෙවියෝ මැරෙනවා නම් කාටද උගුල තැන දෙන්නේ? මිනිස්සයාට. බොහොම වටිනා මිනිස්සයා. පේනවද අපේ මානසික ස්වභාවය කියන. අර දෙවියගේ තියෙන නිත්‍යභාවය නිසා තමයි අපි මේ ඩිස්ක්‍රිමිනේෂන් කියන එක එතන ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙහෙන අනිත්‍යයි කියලා දන්නවා නම් දෙවියත් අනිත්‍යයි මනුස්සයත් අනිත්‍යයි බල්ලත් අනිත්‍යයි ඔක්කොම අනිත්‍යයි කියලා ගත්තනම් මෙන්න මේ 1 2 3 කතාව. අන්නේ නිත්‍යභාවය කියන එක ආවට පස්සේ අන්න මෙත්තාවේ කියන එකෙන් ඒ තමන්ට චේතෝ විමුක්තිය දක්වා ගමන් කරන්න යන්න පුළුවන්. අර දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාණයෙන් ඕගොල්ලෝගේ මෙත්තාවෙන් අප්‍රමාණයට මෙතෙන්දි මෙත්තා චේතෝ ඒ විමුක්තිය කියන එක දක්වා ගමන් කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි භාවනාව හැටියට තියෙන්නේ. එතකොට මේක කිව්වේ මොකද්ද මේ කාරණාවනු? මේකෙදී අපි කලිනුත් බලලා තියෙනවා. බලලා තිනවා කියන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ දස කුසලයේ එක්ක අපි බැලුවානේ මෙත්තාව වෙන්නේ නේද? අර මේ කාරණා 10න් දිට්ඨින් චම්පකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. එතනින් කරන්නේ තේ ওই කාරණා ටිකම අයින් කිරීම තමයි. ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැතුව අයින් කරලා අයින් කරගෙන ගිහිල්ලා. එතකොට මේකේ භාවනාව ওই විදිහටයි කරන්නේ. දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව ඔගොල්ලෝ දන්නවා. කෑල්ලෙන් කෑල්ල මෙනෙහි කරලා බලනවා මේ බොජ්ජංගේ මෙන්න මේ සති කොටස තියෙනවා නේද? විරියක ධම්මවිචය කොටස තියෙනවා නේද? විරිය කොටස තියෙනවා නේද? සතිය මේ ප්‍රීති කොටස තියෙනවා නේද? ඒකට එකතු වෙන්න ඕනේ මේකයි දෙකයි තුනයි. එතකොට මේක හරියට ගලයන් පස්සේ මොකද වෙන්නේ මේ? ඒක වෙන්නේ මේ භාවනාවට ගන්නවා මේ හතේ මේ 8 වෙනි ස්ලයිඩ් එකේ තියෙන කාරණා ටික අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ? අපි පෙන්වුවා මේ චේතෝ විමුක්තිය කියන එක අපි මේ මෙත්තාව කියන එක අපි ට්‍රේන් කරනවා පුරුදු පුහුණු කරනවා බොජ්ජංගේ කාරණාවට. එතකොට සතියේ දැන් මේ භාවනාවෙන් ඒකනේ කරගෙන එන්නේ. ඔහොම ගිහිල්ලා ඕගොල්ලෝ මෙන්න මේ දුත්තුල්ල භාවයට එනවනේ. අන්න මෙතෙන්ට හරියටම ආපු වෙලාවේ මේක අයින් වෙනකොටම ඔබලාගේ මේ වම් පැත්තේ කම්බුල සුඛයි කියලා දැනෙන. අන්න මේ පැත්තේ කම්බුල සුඛයි කියලා දැනෙනවා කියන්නේ මේ මෙත්තා චේතෝ ඒ විමුක්තියත් එක්ක මේක බොහොම සරට දැනෙන්න පුළුවන් ඒ පුද්ගලයා ගන්න. මොකද්ද මෙතන මේ දුත්තුල්ල භාවය කියන එකේ තියෙන්නේ? අපි කිව්වේ මොකද්ද? ඊර්ෂ්‍යා මච්චරි මක්කේ පලාසය කියන එක එපා කියලා. ඔය ඊර්ෂ්‍යා මච්චරි මක්කේ පලාසය මෙත්ත සූත්‍රයේ භාවනාවදී අපි තේරුම් ගත්ත නේද? මෙතන මේ අපි කතා කරන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කියන එකෙන් තමයි අර මච්චරිය. දැන් බලන්න අර බල්ලා මිනිස්සයා වටිනවා කියන්නේ බල්ලට වැඩිය මොකද? මච්චරියක්නේ. මෙයාගේ මට ලාභයක්. දෙවියා වටිනවා කියේ මට එයාගේ ලාභයක් තියෙනවා. එතකොට මෙත්තාව කියන එක හරියට තියෙනවා නම් එහෙම ලාභ කතාවක් නෑ මච්චරිය යන්නේ. අතන ඊළඟට අර කරුණාවත් එක්ක තමන්ගේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඊර්ෂාව කියන එක අයින් වෙනවා. එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මොකද මේ? උපේක්ඛාව කියන එක නැත්තම් ඕගොල්ලන් සංස්කාර වලට අගයක් දෙනවා. සංස්කාර වලට අගයක් දෙනවා නම් ඒ සංස්කාරයේ නිසා රූපයට වෙනසක් කරනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකනේ මිනිස්සු දෙන්නකොට දෙවිදිහකට සලකන්නේ. දැන් මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා නෝ එක්කෙනෙක් පොසත් එක්කෙනෙක් දුප්පත්. පොසත් එක්කෙනාට මොකද සලකන්නේ? දෙන්නව මිනිස්සුන්ට. අරේ අරයාගේ තියෙන මුදල නිසා එයාගේ සංස්කාරයන් නිසා මට ලාභයක් ප්‍රයෝජනයක් තියෙනවා කියන අර්ථය නේද? එතකොට දැන් දන්නවනම් පොසත් මනුස්සයා මැරෙනවා නම් අන්න අර දුප්පත් මනුස්සයාට බොහොම වටිනවා. ඔය අර්ථය නේ තියෙන්නේ. එතකොට දැන් උපේක්ඛාව තියෙනවා නම් එහෙනම් හැමෝටම එකම විදියයි සැලකීම කියන එක. එතකොට එහෙමනම් මෙත්තාවේ අප්‍රමාණය නෙමෙයි මෙත්තා චේතෝ විමුක්තිය දක්වාම තමයි ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍යභාවය කියන එක. ඒක තමයි අර 7 වෙනි ස්ලයිඩ් එකේ තියෙන 1 2 3 කියන එකේ වටිනාකම. මේකෙන් තමයි දුන්නේ අනිත්‍යභාවය. එතකොට ඒක ඇප්ලයි කරන්න ඕනේ අර බල්ලටයි, මනුස්සයටයි, දෙවියටයි, බ්‍රහ්මයටයි හැමෝටම එකම විදියට. එකම හැන්දෙන් තමයි වෙදන්නේ. අන්න එතෙන්දී තමයි චේතු විමුක්තිය දක්වාම යනවා. ඉතින් ඒක තමයි කරන් තියෙන භාවනාව. ඉතින් මේක මේ අට කාරණේ අමාරු නම් මේක ලියලා තියෙනවා. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ කැලෙන් කැලට ලියලා තියෙන මේ කාරණා ටික ඒ චේතෝ විමුක්තිය උන්නාම කාරණා ටික තමයි මෙතන ලියලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මිනිත්තු 5ක් 10ක් කරගෙන අපි ඊට පස්සේ භාවනා කරමු.